අවසන්යි සියලු දෙනාටම. තාම රහත් වෙලා නැහැ ඉන්නව නේද? මෙතන ඉන්න හැමෝම රහත් ඵලය සාක්ෂාත් කරන්න බලාපොරොත්තු වෙකින් නැද්ද මේ ඉන්නේ? ඈ? ආ. දැනගන්න එපේ. ඉතින් මෙතන ඉන්න හැමෝම එකම අරමුණක් උදෙසා යන පිරිස ඉන්නේ. මේ වගේම මෙතන අද අලුතින් සම්බන්ධ වෙච්ච කවුරු හරි ඉන්නව වෙන්නත් පුළුවන්. නමුත් 99%ක්ම පිරිස ඉන්නේ උතුම් වූ අරිහත් ඵලයේ සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන පිරිසක්. සත්‍යෙක් ලෝකේ සාක්ෂාත් කරන්න බලාපොරොත්තු වෙන අමාරුම කාරණාව කිරීමේ අරමුණින් ඉන්නවා. ඒ වගේම තමයි අවසාන කාරණාව. ඔතනින් පස්සේ ආයි කවදාවත් අරමුණක් පිහිටන්නේ නැහැ. ස්ථිරව මම කරගන්නවමයි කියලා. ඕක තමයි අන්තිම අරමුණ. ඒ වගේම ඕක තමයි ඔබ අන්තිමටම ලබන පදවිය. පදවි සෑහෙන ලැබුවා නේද? සෑහෙන පදවි තානාන්තර ලබලා අන්තිමට මේ පදවිය තමයි දැන් ලබන්න උත්සාහ කරන්නේ. එතනින් පස්සේ ආයි මුකුත් එහෙම ලබන්නේත් නැහැ. ඒ නිසා අපි හැම කෙනාම මේ කාරණාව හොඳට අවබෝධ කරගෙන ගුරු ස්වාමීන් වහන්සේ දේශනා කරන සද්ධර්මය අපේට ඇති හැකියාවෙන් භාවිතා කරගෙන කාලය යොමු කරගෙන මේක කරගෙන ඉස්සරහට යනවා. ඔබ හැම කෙනාම පින්විතින මෙතන ඉන්න පිරිස බොහොම අවබෝධයෙන් මේ කටයුත්ත කරන නිසා කෙමින් කාලය ගත වෙලා යනවා කියන එක ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් මේ කියන කාරණාව තාම අවබෝධයකින් තොරව නම් කරගෙන යන්නේ මේ එයාට මේ කාලය ගත වෙනවා කියන එක ලොකු ප්‍රශ්නයක් විදිහට හිටිනවා. ඒ කියන්නේ දැන් මේක සෑහෙන කාලයක් වෙනවා තාම අපේක්ෂිත ප්‍රතිඵලය නැහැනේ වගේ ආදි වශයෙන් එහෙම හිතෙනවා. එහෙම හිතුණාට පස්සේ ගොඩක් වෙලාවට පින්තුනේ එම පිරිස එළිය ලෝකෙට ඇඟිල්ල දිගු කරන ක්‍රමවේදයක් කරලා මේ වැඩපිළිවෙලෙන් ඉවත් වෙනවා. ඒක තමයි සාමාන්‍ය විදිහ. දැන් ඔබ මට මේකට උත්තරයක් දෙන්නකෝ පිංගතුනි. ඔබට තවම අහවල් જાතියේ කෙලස් තියෙනවා නම් මොනවා හරි ඔබ දන්නව ඇතිනේ. ඔබට තියෙන ප්‍රශ්නේ මට තියෙන ප්‍රශ්නේ මම දන්නවා. එතකොට අන්නේ කියන ප්‍රශ්නේ තාම ඔබ ළඟ කොහොම තියෙන්නේ? ඒ කාගේ වැරද්ද නිසා? ඈ? කාගේද ප්‍රශ්නේ? කාගේද? ඔබගේ ප්‍රශ්නේ. ඔන්න ඕක පිංගතුනි මේ මහා ප්‍රඥාවන්ත කාරණාවක්. ඔය එළියට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ කියන එක. මම කියන කෙනා හැදෙන එකේ තුලින් එන විශාල ගැටලුවක් පිටින් ඔය තියෙන්නේ. එළියට ඇඟිල්ල දිගු කරනවා මේ අහවල් ප්‍රශ්නේ මට උදා වුනේ අහවලා නිසා, අහවල් දේ නිසා, අහවල් වැඩේ නිසා, අහවල් පිරිස නිසා ආදි වශයෙන්. නමුත් ඔබ මේ දහම අවබෝධයකින් නම් ඉන්නේ, මේ ගැන යම් තේරුමකින් වැටහීමක නම් ඉන්නේ. ඔබගේ පුද්ගලික ජීවිතයේ තියෙන වෙනත් ආර්ථිකමය ගැටලු හෝ නැත්නම් මේ නිවන් මාගේ තියෙන කෙලෙස් සංසිඳීමේ කාරණාව හෝ ඔය කියන කිසිම දෙයක් ඔබට ওই විදිහට උදා වෙනව නම් උදා වෙන්න එකම හේතුව වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි ඔබ. ඔන්න ඔය කියන කාරණාව පිළිබඳව ඔබ හොඳ අවබෝධයෙන් නම් තේරුමින් නම් ඉන්නේ. ඔබට මේ ගමන කෙලවරක් වෙනකන් යන්න පුළුවන්. ඒ ගැන අහන්න කාරණාවක් නැහැ. ඔබට යම් වෙලාවක හිතුනොත් එහෙම දැන් මේ බණ අහනවා ආරාමයට එනවා දැන් ওই කියන බණත් මම දන්නවා. ඉති මං ඒක පුළුවන් වෙලාවට මානසිකාරයත් කරනවා. නමුත් ඉතින් තාම මේ ප්‍රශ්නේ විසඳිලා නැහැනේ. මම තාම ඇලෙනවනේ, තාම ගැටෙනවනේ, තාම පීඩාවටපත් වෙනවනේ. තාම මෙන්න මේ විදිහට මම හිටියා වගේමනේ. ඔන්නෝම හිතෙද්දී කල්පනා කරලා බලන්න ඕනේ හිතින් Tamanට මේ தත්ත්වයේ උදා වෙන්න වැරදිකාරය කවුද කියලා. කවුද වැරදිකාරය? Tamanම තමයි. මම වැඩ ඉන්න තැන ගහලා තිනවා බෝඩ් එකේ කාරණාව. ඔබ වහන්සේට මේ තරම් අවස්ථාවක් නැවත හම්බ වෙන්නේ නැහැ මේ කියන වැඩේ නැවත කරන්න කියලා. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙනතනි. නිවන් දකින්න එක නැත්තම් මේ හිතේ තියෙන කෙලෙස් වලින් හිත මුදවගන්නවා කියන එක කරන්න ඔබට ජීවිතයක් ලැබිලා තියෙනවා නේද? බොහොම සිහි කල්පනාවක් තියෙන මනසක් පිනට ලැබිලා තියෙනවා. ඒ වගේම ඔබට සද්ධර්මීය පිනට ලැබිලා තියෙනවා. ඒ වගේම ඔබට කල්යාණ මිත්‍ර පිරිසක් පිනට ලැබිලා තියෙනවා. ඇසුරු කරනවද නැද්ද කියන එක ඔබගේ වැඩ. නැවතකොට ලැබිලා තියෙනවා. ලැබිලා තියෙනවා කියලා කියන්නේ පිටුනේ අහවල් තැන, අහවල් කෙනා, කල්යාණ මිත්‍රය කියලා ඔබ දන්නවද? ඇසුරු කරනවද නැද්ද කියන එක ඔබගේ වැඩ. ඒකට පාරක් හදා ගන්නවද නැද්ද කියන එක ඔබගේ වැඩ. නැවත ඔබට පිනට ලැබෙන්න ඕන දේ ලැබිලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඔබට කියනවා අහවල් තැන නිදානයක් තියෙනවා කියලා. ඔබට සාක්ෂිත් එක්ක පෙන්නනවා. දැන් මේ නිදානේ ඔබ සතු කරගන්නවද නැද්ද කියන එක ඔබගේ වැඩක්. පිටු නමුත් ඔබට ලැබෙන්න ඕන දේ ලැබිලා තියෙනවා. එහෙනම් ඒක ඔබ භාවිතා කරනවද නැද්ද කියන එක ඔබගේ ප්‍රශ්නයක් මිස ඔබගේ පිනේ දෝෂයක් නෙමෙයි. කල්යාණ මිත්‍රයාව ඔබට ලැබිලා තියෙනවා. ඔබට ජීවිතයක් ලැබිලා තියෙනවා. ඔබට පරිසරයක් ලැබිලා තියෙනවා. ඔබට මානසිකාරය කරන මනසක් ලැබිලා තියෙනවා. ගුරු හාමුදුරුව නිතර දේශනා කරන දසපාරමිතා පුරා ගන්න අවශ්‍ය කරන පරිසරය ඔබට ලැබිලා තියෙනවා. පුරා ගන්නවද නැද්ද කියන එක ඔබගේ වැඩ. තමන්ගේ වීරිය ඔය හිතේ තියෙන උපරිමයකට නගා ගන්න කියන දේ ඔබ දන්නවද? එතනින් එහාට වෙනතුරි බාහිර කෙනෙකුට වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. ඔබගේ හිතේ වීරියේ හීන බවක් තියෙනවා නම් වීරිය නගා ගන්න කියන එක කල යුත්තක් කියලා ඔබට ප්‍රත්‍යක්ෂව වැටහිලා තියෙන. ඒ කියන්නේ ඔබට පිනෙන් ලැබෙන්න ඕන දේ ලැබිලා ඉවරයි. මෙතනින් එහාට වීරිය නගා ගැනීම උදෙසා කරන සියලුම වීරිය ඔබ සතුයි. ඔබ ඒක කරගත්තොත් ඔබට ළඟා කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් විතර. ඉවසීම කියන එක වඩා වර්ධනය කළ ගත යුතුයි කියන කාරණාව ඔබ අවබෝධ කරගෙන ඉන්නවා. ඒක ඔබට ලැබිලා තියෙන ඒ ඥාණය දැන්. ඥාණය ලැබිලා තියෙන්නේ පිටුදුන් නම් ඥාණයෙන් දකින්න දේ සාක්ෂාත් කරගන්නවද නැද්ද කියන එක සම්පූර්ණයෙන් ඔබගේ වැඩ. පින කියන එක කිරීම තුළින් ඒකාන්තයෙන් මේ නිවන් මාර්ගට අවශ්‍ය කරන සියලුම පරිසරය සැකසීලා එනවා කියනක ඔබ දන්නවා. ඒක ඔබට හොඳ ඥාණයක් ලැබිලා තියෙනවා. හේතුඵල ඥාණය. කම්මසගත සම්මාදිට්ඨිය කියන මහා උතුම් සම්මාදිට්ඨිය ඔබට ලැබිලා තියෙනවා ඥාණයක් විදිහට. ඒකෙන් වැඩ ප්‍රයෝජනයක් ගන්නවද කියන එක ඔබ සතු වෙන. සීලසාවිකා වැඩසටහනක් ඔබට ලැබිලා තියෙනවා. සීලසාවිකා වැඩසටහන තුළ වැඩ ප්‍රයෝජනයක් ගන්නවද කියන එක ඔබ සතු වෙන. අනගාരിക වැඩසටහන ලැබිලා තියෙනවා. ඒක තුළ වැඩ ප්‍රයෝජනයක් ගන්නවද කියන එක ඔබ සතු වෙන. ඔබ ආරාමයේ උපාසක උපාසිකා කියන තනතුර ඔබට ලැබිලා තියෙනවා. ඒකින් පල ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක ඔබ සතු වැඩ. දැන් ඔබට බණක් අහන්න හම් වෙලා තියෙන මේ වෙලාවේ ඉඳලා 9 මාර වෙනකම් ඒකින් පල ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක ඔබ සතු වැඩ. හරිද කිව්වා. ලැබිලා තියෙන්නේ. ලෝකෙට ඇඟිල්ල දික් කරන්න පිඟුදුනේ කිසිම කාරණාවක් නැහැ. දැන් 7 මාර ඉඳලා 9 මාර වෙනකම් ඔබට දහම් මනසිකාරය කරන්න මේ ලෝකේ ලෝකේ මිනිස්සුයෙකුට ලැබෙන්න පුළුවන් හොඳම අවස්ථාව හම්බෙලා තියෙන ආයුට වඩා අවස්ථාවක් බලාපොරොත්තු වෙන්න බබින් කොහොමද? ඔය තමයි මැක්සිමම්. මේ කාලේ ඉගෙන බුදු පියන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා පිරිනුවම් පාලා අවුරුදු 2600 ගානක් ගත වුණාට පස්සේ මිනිස්සයයි සම්මත සත්‍යකුවේ සම්මත යමකට නිවන් දැකීමේ කාරණාව කරගැනීම උදෙසා ලැබිය යුතුම් පරිසරයක් වේද? ආන් ඒ පරිසරයේ අග්‍රම ශ්‍රේෂ්ඨම හොඳම ස්ප්‍රීට් එක අපිට හම්බ වෙලා තියෙන්නේ දැනුත්. ඒකින් පළක් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක උසතු වැඩ. ඒක අපිට පේනවා. අතට හම්බෙච්චදී අතට හම්බෙච්ච දේ කටේ දා ගන්නවද නැද්ද කියන එක ඔබගේ වැඩක් නෙවෙයි. අතට හම්බ වෙලා තියෙන්නේ. තවත් බලාපොරොත්තු වෙන්න එපා. තව මොකක් හරි අතට හම්බුණා නම් හොඳයි. ඒ තියෙන ඉතිරි ගතිය. මොන ගතිය? ඉතිරි ගතිය. මොකද ඉතිරි ගතිය කියන්නේ? ඈ කොච්චර හම්බුණත් හම්බෙච්ච නැති එකක් තියෙනවා. එගෙන් කොච්චර හම්බුණත් හම්බෙච්ච නැති එකක් ඉතිරි වෙලා තියෙනවා. ඒක හම්බෙලා නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ හැමතිස්සෙම? ඈ අන්න ඒක හම්බු වෙලා නැහනේ. ඒක ඇවුල්. ඕක හැමතිස්සෙම මතුවෙලා එනවා බින්ද. ඒ නිසා ඒ අවස්ථාවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න බෑ වික්ත. ලැබිලා තියෙන අවස්ථාවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ 10% දක්වා අඩු වෙනවා ඉතිරි අවස්ථාව තිබ්බට පස්සේ. අපිට නැත්තම් පිටුනේ අපිට මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් 100%ක් අපි ප්‍රයෝජනෙට ගන්නවා නම් ඔබම කියන්නකෝ නැද්ද කියලා. දැන් ඊයේ දවස ඔබට හම්බුණානේ නේද? පැය 24ක් හම්බුණා. මොනවද? ජීවිතය. ජීවිත පැය 24ක් හම්බුණා එකතුව. ඒ පැය 24ක් තුල හැදෙන හිත ප්‍රමාණයක් ලැබුණා. ඒ ලැබිච්ච හිත ප්‍රමාණයෙන් ඔබට ගන්න පුළුවන් ප්‍රතිඵලය ම ගත්තද ඊයේ? ඊයේ ඔබට ලැබිච්ච හිත ප්‍රමාණයෙන් ඔබට සාක්ෂාත් කරගන්න පුළුවන් උපරිමයටම ඊයේ ළඟා වුණාද නැද්ද? ද ගොඩක් කෙනෙක් කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබට ඊයේ හම්බුනේ නැද්ද යහපත් පැවැත්මක් ජීවිතයක් හම්බුණා පිළිගන්න. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක මත තමයි ඔබගේ නිවන තීරණය වෙන්නේ. මම නම් දකින දේ පිංසනේ තේරෙන දේ ඔබට තව දැනගන්න තියෙන්නේ මොකද්ද? ඔබට දැනගන්න තියෙන්නේ පිරිනුවම් පෑවට පස්සේ කොහොමද හදිස්සි හරි ඕන වුණා ආයි එන්නේ වගේ එකක්. පින්නම් පාල ඉවරයි. දැන් හදිසි හරි ඕන වුණා. දැන් මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ ගිහිගල් පුතා මොන වගේද කියලා බලන්න ඕනේ. දැන් ඒක බලන්න වගේ දැන් ආයි එන්න එපා. ඒක කොහොමද කරන්නේ? අන්න ඒ වගේ එකක්. මේ නිවන් දකින්නවා කියලා කියන්න පිටු මේ හැමදේම ළඟා කරගන්න පැනගෙන යන එකට නෙමෙයි. ඒ කියන්නේ ඒකත් මට අතට දෙන්න, ඒකත් දෙන්න, ඒකත් දෙන්න, ඒකත් දෙන්න. එහෙම එකක් නෙමෙයි. මොකක් හරි එකක් දැන් තියෙනවා නම් අන්න ඒ දේ තුල උපරිමයක් ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියන එකට වීරිය, ඉවසීම, ධාරණ ශක්තිය ඔය කියන කරුණු වැඩි දියුණු කරගන්න එක තමයි කාරණාව. ඒ කියන්නේ ඊයේ දේශනාවක් ඇහුවා පැය දෙකක අදත් දේශනාවක් අහන්න තියෙනවා පැය දෙකක. දේශනාවෙන් ඔබට ලැබෙන්නේ මොකද්ද කියන එක නෙමෙයි බලන්න තියෙන්නේ. ඊයේ දේශනාවේ පැය දෙකක් ගත කළා. ඒ පැය දෙකට වඩා අද දේශනාවේ ගත කරන පැය දෙක ඊට වඩා හොඳින් ගත කරන්නේ කොහොමද කියන එකට උත්සාහ කරන එක තමයි අපිට තේරෙන විදිහට පිටුදුර මේ ගමන ඉස්සරහට යamak කියලා කියන්නේ. නැත්තම් මේ ගමන යන විදි ගොඩක් අපි දැනගන්නවා විතරයි. ගමන ඉස්සරහට යamak නැහැ. මොකද පිටුදුර ඔබත් එක්ක ඉඳපු ඔබත් එක්කම බණ හම්බු. බොහෝ පිරිස් ඔබට ඕන තරම් හම්බ වෙලා ඇති. දැන් බණ අහන්නේ නැහැ. හැබැයි ඔබ දැන් ගිහිල්ලා ඒ කෙනෙක් මුණ ගැහිලා දහම් න්‍යාය කියන්නකෝ කියලා කිව්වෝ. කියන්න බැරිද? කියන්න බැරිද? පුළුවා. නිවන් දකින්න එක නේද ජීවිතේ කරන් තියෙන හොඳම දේ කියලා ඇහුවෝ. කියන්න බැරිද? පුළුවා. මොකක් කියද ඔබ හිතන්නේ? මොකක් කිය කියලා හිතන්නේ? ඒක තමයි කරන්න ඕන කියලා කියන. ඉතින් ඕක කරන්නේ මොකද කියලා ඇහුවොත් එහෙනම් මොකක් හරි උත්තරයක් දෙයි. බුදු පියාණන් වහන්සේ හරිද වැරදිද කියලා ඇහුවොත් මොකක් කියයිද? හරි කියලා කියන. නැද්ද? මේ જાතියේ වැඩ කරන එකෙන් ඔබගේ ජීවිතේ නාස්ති වෙනව නේද කියලා ඇහුවොත් එහෙනම් මොකක් කියයිද? ඔව්, ඇත්තටම නාස්ති වෙනවා. ඉතින් ඔක් කරන්නේ මොකෝ? දෙන්න උත්තර නැහැ. ඔබට ඔයගේ මිනිස් ඕන තරම් හම්බ වෙයි ඉස්සරහට. දැනුත් හම්බ වෙලා ඇති. අපිට නම් හම්බෙන්න ඕන තරම්. හාමුදුරනේ දන්නවා ඉතින් මේක මේ හරියන්නේ නැහැ කියලා. ඉතින් කරන්නේ ඉතින් එහෙම තමයි. ඔබ අතර ඉන්න පිරිසකින් උතුරු යම් කලකදී ඔබ අතරකින් අයින් වෙලා ඔය ඔක්කොම දැනගෙන ඔබ අතරින් අයින් වෙලා සසරක් පුරා පුරුදු කරපු ජීවිතයට ආයිපත් වෙනවා මේක. සසරක් පුරා පුරුදු කරපු ජීවිතයේ ඉන්න පිරිස් සමහර අවස්ථාවල ඔබ අතරට එනවා. ආයි ඔබ අතරින් යනවා. මේ ප්‍රශ්නේ මොකද තියෙන්නේ? ඔබ අතරට ආවට පස්සේ පිටින් ඔබ මෙහෙම හිතන්නකෝ. අලුතෙන් කෙනෙක් ඔබ අතරට ආවට පස්සේ එයාට ලබන්න පුළුවන් උපරිම පැකේජ් එකක් තියෙනවා. එනේ එයාට පුළුවන් ලබන්න පුළුවන් උපරිම දැනුම් සම්භාරයක් තියෙනවා. ආන්ගේ දැනුම් සම්භාරය ලැබුවට පස්සේ වෙන මොකක්වත් ලබන්න දෙයක් නැහැ මේකද? එච්චරයි. එතනින් එහාට සම්පූර්ණයෙන්ම තියෙන්නේ මොකද්ද? එතනින් එහාට තමන්ගේ වැඩක් තියෙන්නේ. දැන් ඔබ අහලා ඉතින් පිටුනේ ත්‍රිපිටකේ තියෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණ අනිත් රූපයේ අනිත්‍යතාවය ගැන ඔබට තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ගැන ඔබ මොකද හිතන්නේ? වැටහෙනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් දැන් යන්න වෙදෙනි. ඒක මොකද යන්න කිව්වේ? ගිහිල්ලි වෙලා දැන් මොකද කරන් තියෙන්නේ? දැන් ඔබගේ වැඩක් තියෙන සම්පූර්ණයෙන්ම. දැන් ඔබට තියෙනවා මහා විශාල ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඔබට සිද්ධ වෙනවා දැන් ඔබට විරුද්ධව වැඩ කර කර මේක සාක්ෂාත් කරගන්න. තව තවත් ඒකට පරිසරයක් තව තියෙනවද? තවත් පරිසරයක් තියෙනවද? තවත් පරිසරයක් තියෙනවද? තවත් දෙයක් අතට හම්බ වෙනවද කටේ දාගන්න කියන එක කල්පනා කර කර හිටියොත් එහෙම මතක තියාගන්න පිටුදින මුකුත් වෙන්නේ නැහැ. හවසට දේශනාවක් තියෙනවා. උදේට දේශනාවක් තියෙනවා කියලා ඊයේ බලන් හිටියානම් ඔබ. එහෙම ඉඳපු නිසා ඊයේ දවස තුල ඔබට කරන්න පුළුවන් බොහෝ දයක් කරගන්න බැරි වුණා නම් මේක පිටුදින මේ අත්බැවිය සාක්ෂාත් කරනවා කියලා හිතන්න එපා ඔබ. මේක ඔබට ওই ප්‍රශ්නත් එක්ක හැමදාම ඉන්න වෙනවා. දැන් මේ අනුශාසනාවක් තියෙන හවසට තව අනුශාසනාවක් තියෙනවනේ කියලා ඒක බලාගෙන නම් දැන් ඉන්නේ. ඔබට ওই තියෙන ප්‍රශ්න විසඳේ කියලා බලාපොරොත්තු වෙන නම් එපා වෙඟදින ඔබගේ ජීවිතය අවසන් වෙයි. එච්චර. හවස දේශනාව පටන් ගත්තට පස්සේ දහම් කොටස මෙන්න මේ හරියන තියෙන්නේ කියලා ඒක බලාපොරොත්තු වෙන මුල් හරිය ඉන්නවනේ. ඒත් එච්චරයි. දේශනාව අවසන් වෙගෙන යනකොට දැන් අවසන් වුණාට පස්සේ අහවල් සත්‍යයටපත් වෙන්න පුළුවන් කියන තැනින් බලන් ඉනනනම් ඒත් එච්චරයි. ඒ කියන්නේ පිඟුතුනි ඒ අවස්ථාව ඒ අවස්ථාවේ උපරිමයෙන් ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියන එක වෙනුවෙන් මහන්සි වෙනවා හැර ඔය අර ක්‍රමේ හරියන ක්‍රමයක් නෙමෙයි පිඟුතුනි. ඕක අපේ ඔළුවට හොඳට යන්නේ නැත්නම් පිඟුතුනි අපිට නිකන් හිතලා බලන්න පුළුවන්. නිවන සාක්ෂාත් කරගැනීමේ හැකියාව වැඩිපුරම තියෙන්නේ මේ බිත්ති ඉන්න හූනටද මටද කියලා. කාටද? ඈ? අපිටම ඔබට ද්වේෂය තියෙනවා කියලා. ද්වේෂය දුරු කරගැනීමේ හැකියාව තියෙන්නේ වැඩිපුරම මටද අර බිත්ති ඉන්න හූනටද? කාටද? නෑ මම බැරි හුණා ඉන්න විදිහටම ඉන්න නිසා. ද්වේෂයේ දුරු කිරීමේ හැකියාව වැඩිපුරම තියෙන මටද හුණටද කියලා ඇහුවොත් එහෙම ඔබ බොහොම සරල උත්තරයක් දෙනවා. ස්වාමිනි මට හුණට නැති ඔබට තියෙන දේවල් කියන්න බලන්න. මොනවද හුණට නැති ඔබට තියෙන නිවන් දකින්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ? පළවෙනි කාරණා මනුෂ්‍ය ජීවිතය. මට කියන්න ඔය හුණ මනුෂ්‍ය ජීවිතයක් ගන්න ක්‍රමෙ මොකද්ද? ජේතවනාරාම විහාරයේ බණහන එකක් ගන්නේ මම මේ කියන්නේ. අංග විකල හෝ කමන්නේ මනුෂ්‍ය ජීවිතයක් ගන්න කොහොමද කියන මම ප්ලෑන් එකක් කියන ඔය හුණට. මොකද්ද දැන් ඌ කරන්න ඕන? ඒ සතා මොකද්ද කරන්න ඕන? දැන් මනුෂ්‍ය ජීවිතයක් ගන්න වෙයි ඔක්කොට මොකද මොකද කරන්නේ? දැන් ඌ මොකද්ද කරන්න කියන්නේ? දැන් බුදු කෙනෙක් ලෝක පහල වුණා. දැන් කොහොමද ඌට උදව් කර? කාටද උදව් කරන්න පුළුවන්? අපි හැමෝම එකතු වෙලා ඌව මැද්දෙන් තියලා පිරිත් කිව්වා. ඌව සිහිපත් කළා දානයක් දුන්නොත් අපි හැමෝම. එහෙනම් මිනිස්සෙක් වේවා කියලාද කබ් බෙල කබල දැම්ම? කොහොමද දැන් මිනිස්සේ කරා? කොහොමද කරා? හිතා ගන්නවත් බෑ නේද? ඒ කියන්නේ මිනිස්සෙක් වීම කියන එක හිතා ගන්නවත් බෑ කියන එක තමයි ඒකට දෙන්න තියෙන උත්තරේ නේද? එතකොට හිතා ගන්නවත් බැරි එකක් ඔබට හම්බෙලා නේද දැන් තියෙන්නේ නේද? මොකද ඔබත් මමත් දවසක මොකෙක් වෙලා හිටියද? ඔය හුණෙක් වෙලා හිටියා පිට. ඔබත් මමත් හුණෙක් වෙලා හිටියා ওই විදිහටම. එහෙම ඉඳලා මොකක් හරි ක්‍රමයකට හිතා ගන්නවත් බැරි මොකක්ම හරි ක්‍රමයකට මිනිසෙක් වෙලා ඒක හිතා ගන්නවත් බැහැ පිට. මොකද ඔය හුණ සතෙක් මරනකොට මෙත්තාවෙන් සත්තු මරන්නේ නැහැ. මොකෙන්ද මරන්නේ? දේශසිතින් මරන්නේ. ඔය සතාට ඔය ජීවිතයේ අවසානයේදී මරණය සිද්ධ වෙන්නේ කොහොමද ගොඩක් වෙලාවට? මෙත් සිතින්ද? ඈ? මනුස්ස ගතියින්ද? මහා උතුම් ගතියින්ද මැරෙන්නේ එක? කොහොමද මැරෙන්නේ? ඒ කාන්තෙන් පිටුතුළු මහා බියටපත් වෙලා එහෙම නැත්නම් අධික ලෙස ද්වේෂයටපත් වෙලා මහා දරුණු ගතියකින් මැරෙන්නේ. ඔබ දන්නවා කාරණාවක්. හේතු ගැලපුණොත් ඒකට ගැලපෙන විදිහට තමයි ඵලයේ සැකසෙලා ඉන්නේ කියලා. පටිච්ච සමුප්පන්නයි කියලා ඔබ දන්නවා. ඔබම කියනවා ඒ සතාට කවදාවත් මෙත්සහගත සිතකින් දේව බ්‍රහ්ම මනුස්ස කියන හිතකින් මරණයක් සිද්ධ වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා ඔබම කියනවා. හේතුවක් නැත්තම් කොහොමද ඵලයක් උදා වෙන්නේ? දැන් මම ප්‍රශ්නයක් අහන්න. එහෙනම් ඒ සතා කොහොමද උකින් ගැලවෙන්නේ දැන්? දැන් දෙන්න බලන්න උත්තරය. ඒ හුණා දැන් කොහොමද ගැලවෙන්නේ උතනින්? ඔය උගුලෙන් කොහොමද ගැලවෙන්නේ මේ මිනිසයා? මේ සතා. හිතා ගන්නවත් බෑ නේද කියන්නේ? ඒ ජීවිතෙන් ඒ සතා ගැලවෙන විදිහක් හිතා ගන්නවත් බෑ. කොහොම වෙනවද කියලා හිතා ගන්නවත් බෑ. එයාට කොහොමටවත් උදව් කරන්නත් බෑ අපිට. උදව් කරන්න පුළුවන් හැම පාරක්ම 100%ක් වෙහිලා තියෙනවා. 0.00001ක්වත් නෑ මේක 100%ක්ම වෙහිලා තියෙන්නේ. කොහොමද ඉතින් ඒ සතා දැන් ආයේ මිනිස්සු වෙන්නේ? දැන් ඔබ කවුද? අපි කවුද? මනුස්ස. ඒකගේ ජීවිතේට කවදාවත් වෙනවා කියලා හිතන්නවත් බැරි જાති එකක් අපිට මොකෝ වෙලා තියෙන්නේ? අපිට ලැබිලා තියෙනවා පින්තුනි. ඒක ලැබුණේ කොහොමද කියලා හොයන්නවත් යන්න එපා පින්තුනි. ඒක ලැබුණේ කොහොමද කියලා හොයන්න ගියොත් පිස්සු වෙද? හිතා ගන්න බෑ කොහොමද ලැබුණේ කියලා. නමුත් කොහොම හරි ලැබිලා තියෙනවා. කොහොම හරි පින්තුනි හිතා ගන්නවත් බැරි දෙයක් තමන්ට ලැබුණාට පස්සේ ඒ ලැබිච්ච දේ තුලින් මොකද්ද කරන්න කියන එක හරි වැදගත් කාරණාවක්. දිත්තේ ඉන්න හුණට කවදාවත් ලබන්න බැරි જાතිකක් ඔබට ලැබිලා තියෙන ද්වේෂය දුරු කර ගන්න. ඒකෙන් කොච්චර පළක් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක ඔබ සතු වැඩ. ඔබ කිව්වට විශ්වාස කරන්න පිඟුනි ඒ සහ දුර්ලභෝ ලැබුණු මේ මනුස්ස ජීවිතය කියන එක කේ වටිනාකමක් අපිට නැති වෙලා ගිහිල්ලා නේ පිඟුනි. මහා පුදුමාකාර ප්‍රශ්නයක් ඒක. කොහොමද එහෙම වුනේ කියලා. මේ ගෙවිලා යන්නේ මනුස්ස ජීවිතේ නේද කියන එක ගැන දැනෙන්නේ නැතුව ගිහිල්ලා. ඇයි දන්නවද? මනුස්ස ජීවිතයක් තුලින් කරන්න පුළුවන් දේවල් අපි බොහෝ වෙලාවට කරන්නේ නැහැ පිඟුනි. ඒ කියන්නේ මනුස්ස ජීවිතයක් තුලින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ මේකද කියලා ඔබට ඇහුවොත් එහෙම ඔබ දන්නවා කියන්න. නමුත් ඒක කරන්නේ නැහැ. ඒ තරම් පිඟුතුනි මේ හිත අන්ධ වෙලා තිනවා. දේවල් තේරුම් ගැනීම සම්බන්ධව අපි ඔකට කියනවා පිඟුතුනි සිහිය නැති වෙලා ගිහිල්ලා කියලා. තව විදිහට කිව්වොත් එහෙම අන්ධකාර වෙලා කියලා. අවිද්‍ය අන්ධකාරයේ ගිලිලා තියෙනකොට පිඟුතුනි සිහිය කියන එක නැති වෙලා යනවා. වටින දේවල් නොවට වටින දේවල් වල තියෙන වටිනාකම නැති වෙලා යනවා. නොවටින දේවල් වටින ලෙස හැඟෙන්න පටන් ගන්නවා. යම්කිසි කෙනෙක්ගේ මනස ටික ටික ආලෝකමත් වෙනවා නම් ඒ කියන්නේ අවිද්‍ය අන්ධකාරයේ මිදි මිදි යනවා නම් ගැලවි ගැලවි යනවා නම් පිඟුතුනි ඔබ තේරුම් ගන්න මේ අපි දවසකුත් කතා කරා වගේ මේ හිතේ සිහිය කියන එක හොඳට වැඩෙනවා. මේ හිතේ කල්පනාව කියන එක හොඳට වැඩෙනවා. වටින දේවල් වටින ලෙස තේරෙනවා. නොවටිනා දේවල් නොවටිනා ලෙස තේරෙනවා. ඔබගේ අවිද්‍ය අන්ධකාරයෙන් ওই හිත මිදෙන්න මිදෙන්න පිඟුතුනි ඔබට වැටහෙන එක ඥානයක් තමයි. හොඳට දියුණු වෙලා එන ඥානයක් තමයි පිඟුතුනි ඔබට ওই ලැබිලා තියෙන අති දුර්ලභ දේවල් අති දුර්ලභ බව වැටහෙන්න පටන් ගන්නවා. එතකම වැටහෙන්නේ නැහැ පිඟුතුනි. ඔබට මතකද දවස මම මේ දේශනාව කතා කරා මගේ තරුණ කාලේ පොඩි කාලේ යාළුවොත් එක්ක නාන්න ගියාට පස්සේ අර දියැලේ යන විදිහ. මේ දේශනාව මොකද මම කෝහෙරම කිව්වා. ඈ කිව්වද? අන්න. එතකොටත් මේ ජීවිතය ගැන යම් වැටහීමක් තිබුණානේ. ඒක තමයි ඒ වැටහීම. ඒ වැටහුනේ. ඒ තමයි වැටහිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සහ දුර්ලභව ලැබුණු මේ ජීවිතය ගැන වැටහිච්ච ප්‍රමාණය තමයි ඒ. ඒතර ඉතුරු ටික වැටහිලා නැති ඇයි? ඉතුරු ටික වැටහෙන්නේ නැති ඇයි? අර අධික අවිද්‍යාව නොහොත් රාග දේශ මෝහ කියන මහා ඝනාන්ධකාරයෙන් පිඟුතුනි වැහිලා ගිහිල්ලා තියෙන්නේ. සද්ධර්මයේ කියන එක පිඟුතුනි වැහිලම ගිහිල්ලා තියෙන්නේ. පින කියන එක වැහිලම ගිහිල්ලා තියෙන්නේ. සිරිත් පිරිත් මනුස්ස දේව බ්‍රහ්ම ගති පැවතුම් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ ඔක්කොම වැහිලා තියෙන්නේ. ඔය කියන කාරණා පිඟුතුනි මතුවලා එන්නේ මේ හිතේ තියෙන මේ අසූචි වගේ පහ කළා දාන්න ඕනි කරන අවිද්‍යා තුෂ්ණ අයින් වුණාම එතකං ඔය එකකවත් වටිනාකම තේරෙන්නේ නැහැ පිංසන්. ඔබට නිතර අපේ ගුරුදේවත්වයන් වහන්සේ කියන කාරණාවක් ඇති. උන්වහන්සේ උන්වහන්සේ ලැබෙලා තියෙන ජීවිතේ කොහොමද භාවිතා කරන්න කියලා. නේ? නිතර ඔය කාරණාව කියනවා. ඒ කියන්නේ ගත කරන හැම වෙලාවම උප්පරිමයෙන්ම ගත කරනවා කියලා. ඇයි එහෙම වෙන්නේ? ඒ ලැබිලා තියෙන දේ තියෙන වටිනාකම පිඟුනේ මනසට දැනෙනවා. ලැබිලා තියෙන දේ වටිනාකම මනසට දැනෙන්න ඒ ලැබිලා තියෙන දෙයින් ගන්න ප්‍රයෝජනය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා පිඟුතුරු වැඩි වෙලා ඔක උප්පරිමේ තත්ත්වයකට වැඩි වෙනවා පිඟුතුරු අපි ඒකට අරිහතුන් වහන්සේ කියලා කියනවා. අරිහතුන් වහන්සේ කියලා කියන්නේ මේ ලැබිලා තියෙන දේ තියෙන වටිනාකම. ඒ කියන්නේ වටිනාකම කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණාව වලින් දාන වටිනාකම නෙමෙයි. ඒකේ තියෙන දුර්ලභකම. ඒකේ තියෙන වැදගත්කම කියන එක උප්පරිමේටම තේරෙන කෙනෙක්. නමුත් පින්තුනේ මේ හිත් අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා තියෙන වෙලාවල් කියලා කියන්නේ අතිශය වටින අතිශය දුර්ලභ දේවල් වල කිසිම වටිනාකමක් නැති විදිහට තමයි පින්තුනේ වැටහෙන්නේ. දැන් ඔබ දන්නවා ඇති පින්තුනේ ඔබගේ මේ වෙනකොට වයස ගත්තාම යම් වයසක් ආන්ගේ වයස මේ ගිහි ජීවිතයක් ගත වුණා අන්නේ ගිහි ජීවිතේ ගත වුණා පින්තුනේ සමහරවිට ඔබ කල්පනා කරලා බැලුවොත් ගත වුණා මතකත් නැහැ. ඔහෙ ගත වෙලා ගියා නේද? අවුරුදු කීයක්ද පිංසන්? අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් 60ක් ඒසම විශාල කාලයක්. කාලයක්? කාලයක් කියලා කියන්නේ ජීවිතේ. මොන ජීවිතද? ඈ? මනුස්ස ජීවිත. ඒ කියන්නේ මහා පිං රැස් කරලා දුක් විඳලා දුක් මහන්සි වෙලා රැස් කරගත්ත පිනෙන් ලැබෙන ජීවිත බිඳු. ආන්ගේ ජීවිත බිඳු අවුරුදු 60ක ප්‍රමාණයක්. අවුරුදු 50ක 20ක 10ක ප්‍රමාණයක්. නිකන් නිෂ්කාරණේ ගත වෙලා ගියා පින්තුනේ ඒකේ වටිනාකම පේන්නේ නැහැ. ඔබට දැනෙනවා ඇත පින්තුනේ මේ උතුම් බුද්ධ ශාසනයේ ඇසුරු කරන්න පටන් ගත්තට පස්සේ ඔබට මේ කාරණාව පිළිබඳ හොඳ අවබෝධයකින් නම් ඔබ දැන් ඉන්නේ. ඔබට තේරෙන්නේ නැති මිනිස්සු මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබගේ ජීවිතයේ තියෙන වටිනාකම ඔබට වැඩි වුණාද නැද්ද? මම මේ කියන්නේ පැවැත්මට තියෙන වටිනාකම නෙමෙයි. මේ අවස්ථාවේ වටිනාකම. ඒක වැඩි වුණාද නැද්ද? ඒක වැඩි වුණා පිංගුතුනි. ඒ කියන කාරණාව හරි වටිනවා පිංගුතුනි. ඒ වෙලාවේ උපරිමයෙන් මේ ජීවිතය ගත කිරීම කියන එක කරගන්න. නැත්තම් පිඟුතුනි අපි සුදුරෙද්දක් පොරවගෙන හිටියට සිවුරක් පොරවගෙන හිටියට යහර විහාරස්ථානයක ඇතුළේ හිටියට අපේ ජීවිතේ ගත වෙලා යනවා පිඟුතුනි අපි දන්නේ නැහැ. ජීවිතේ ගත වෙලා යනවා ආපස්ස හැරලා බැලුවට පස්සේ සාක්ෂාත් කරපු දෙයක්වත් නැහැ බල යනට. ඊට පස්සේ හිතෙනවා අපරාධින මීට වඩා සාක්ෂාත් කරගන්න තිබුණානේ කියලා. ඒක තමයි හැටි. අපි එක දැනගෙන ජීවත් වෙන එක වටිනවා. දැන් අපි දකින ඔබ කිව්ව සමහර වෙලාවල් මහා පුදුමාකාර අභාග්‍ය සම්බන්ධ සිදුවීම්. මම නම් හරිම දුකයි ඒවට. දැන් සමහර වෙලාවට ඔබගේ ඉස්සරහට තවත් කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා ඔබ කීප දිනකට න්‍යාය සාකච්ඡාවක් කරනවා අපි දැකලා තියෙනවා. න්‍යාය සාකච්ඡාවක් කරන ඔබට සද්ධර්මයේ ප්‍රශ්න අහන අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ආදිවාසී අපි දකිනවා අපි ගෙතුනේ ඔබගේ ඉස්සරහා ඉඳලම කවුරු හරි කල්යාණ මිත්‍රේ ඔබට ඒ වෙලාවේ ඔබට කෙලින් හිටගන්න බැරි නම් තනියෙන් ලොකු සහයෝගයක් දක්වනවා කෙලින් හිටගන්න කියලා මේ වෙලාවේ ඔය හැදෙන හිතින් උපරිම ප්‍රයෝජනයක් ගන්න කියලා කල්යාණ මිත්‍රයත් උදව් කරනවා Tamanටත් බැරි වෙලාවේ ඒ වෙලාවෙත් පින්තුරු සීකල්පනාවක් නැතුව ජීවත් වෙන මහා පුදුම අභාග්‍ය සම්පන්න කාරණාවක් ඒක මෙතරම් කමන්නේ නැහැ කියමුකෝ මේ ලොකු දේශනාවක්. නමුත් සමහර වෙලාවට මේ 3-4 දිනක එකට එකතු වෙලා කරන පරිසර තත්වයක් කියලා කියන්නේ මේකදී දුර්ලභ කියලා කියන අති දුර්ලභ අවස්ථාවක්. ඔබගේ ඉස්සරහා ඔබගේ ගුරුවරයෙක් ඉන්න අවස්ථාවක් කියලා කියන්නේ ඊටත් වඩා දුර්ලභ අවස්ථාවක්. ඒ අවස්ථාව නම් යන්තම් බේරිලා ඉන්නෝ මේකදී නමුත් පොඩි හරි තැනක් එහෙට මෙහෙට ගිය ගමන් ආයි බිඳ වැටෙනවා හැම්පිටි. හරි වටිනවා පින්වතුනි, මොකද ඔබගේ දැන් මේ මේ අපි මේ දායක පිරිස මේ අපි උපාසක උපාසිකයන්ට මේ අනුශාසනා කරන්නේ. ඔබ පින්වතුනි පුළුවන් නම් ලෝක සම්මිත විවිධාකාර ක්‍රම තියෙන පොඩි පොඩි තාක්ෂණික ක්‍රමවේද තියෙනවා හඳුනගෙන මේ ශ්‍රවණය කරද්දී ඒ ශ්‍රවණය කරන දෙයින් උපරිම පලක් ප්‍රයෝජනය ජීවිතයට ගන්න කොහොමද කියලා. ලිස්නින් කොහොමද හරියට හොඳට සවන් දෙන්නේ කියලා ලෝක සම්මතෙත් හොයාගත්ත ක්‍රමවේද තියෙනවා. දේශනා තුලින් දේශනා කරපු ක්‍රමවේදත් තියෙනවා. නැත්තම් පිටු මේක මිස් වෙලා ගියොත් එහෙම මෙතන ඉඳලා ඔය ඔබට ලැබිලා තියෙන ජීවිතෙන් බොහෝ කාලයක්, ඒ කියන්නේ ඔබට දැන් නිවන් දකින ජීවිතයක් ලැබුණා කියමුකෝ පිටුනේ. මෙතන ඉඳලා අපි හිතමුකෝ ඔබ අවුරුද්දක් 20ක් ජීවත් වුණා කියලා. ඔය අවුරුදු 20ෙන් ඔබ කිව්වට විශ්වාස කරන අවුරුදු 10කටත් ආසන්න කාලයක් මෙතෙන් පටන් ඉස්සරහට ඔබට තියෙන අහගෙන ඉන්න විදිහ. මම කියන්නේ නිදා ගන්න වෙලාව, කන බොන වෙලාවල ඔය ඔක්කොම අයින් කළ ගත්තාම ඔබ උපාසක කියන තනතුරෙන් නම් ඉන්නේ, ඔබ අනගාരിക අනගාരികා කියන තනතුරෙන් හෝ නම් ඉන්නේ. ওই ඉදිරි කාලෙදී ඔබගේ ජීවිතෙන් මට දැනෙන විදිහට මේ 50%ට වැඩි ප්‍රමාණයක් ඔබට සිද්ධ වෙන මොන කර කර ඉන්නද? සවන් දෙන්න. විශේෂයෙන් මෙතන ඉන්න බහුතරයක් අපි කාන්තා පිරිස. ඔබට අනිවාර්යෙන් ඕක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔබගේ ඉදිරි ජීවිතෙන් බොහෝ කාලයක් ඔබට පුටුවක් උඩ හෝ හිටගෙන හෝ අහගෙන ඉඳීම කියන එකට කාලය දාන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම. ඒ නිසා පින්ගතුනි මේ යෝජනා කරන්නේ දැම්ම ඉඳලා හරි කමක් නැහැ. මේ කොහොමද හරියට අහගෙන ඉන්නේ? කොහොමද මේ සවන් දෙනකොට තමන් ආපු කාරණාව ෆෝකස් කරගන්නේ? කොහොමද ඒක හරියටම කරගන්නේ කියන එක ඔබ කරගත්තේ නැත්තම් මතක තියාගන්න, මෙතෙන් පටන් ඔබගේ ජීවිතය අවසානය දක්වා යම් කාලයක් තියෙනවනේ, ඒකෙන් 60%ක්ම පිටුතුරේ එතම ඉවරයි. ආය යන්න දෙයක් නැහැ. දැන් මේ 7 මාර ඉඳලා 9 මාර වෙනකන් දේශනාවක් තියෙනවනේ පිටුතුරේ. දැන් මේ පැය කීයද? පැය දෙකක්. ඔබගේ සවන් දීමේ හැකියාව කියන එක ඔබ කොච්චරද දිනු කරන් ඉන්නේ ඒකට සාපේක්ෂයි ඔබ ওই පෑය දෙකෙන් ඔබට වැඩක් ප්‍රයෝජනයක් තියෙන කාලය. නැත්තම් හුදෙක්ම වෙන්නේ මොකක්ද? නිකාන් ජීවිතේ ගත වෙලා යනවා මේක. කිසිම තේරුමක් නැහැ. නිකන් උහි ගත වෙලා යනවා. පුටුවක් උඩ පෑය දෙක මොන වෙනවද? දැන් අය හවසට මොකද්ද තියෙන්නේ? මොකද්ද? දේශනාව. කාගේද? ගුරු හාමුදුරුවෝ. පැය කීයද? ඈ? පැය? පැය? පහක් බලව. එතන පැය 5යි. මෙතන පැය 2යි. 2ම මාරයි. 5යි 2ම මාරයි. 7ම මාරයි. දැන් මේකෙන් පස්සේ මොකද කරන්න තියෙන්නේ? මේ දේශනාවෙන් පස්සේ බුද්ධ පූජා. බුද්ධ පූජා මොකද කරන්නේ? ආගෙන ඉන්න තියෙන්නේ. එතන පෑයි. 8මාරයි. පෑ 6ක් දවසෙන් නිදා ගන්නවා. ද? නිදා ගන්නවා. ඒ කියන්නේ කොහොමද තියෙන්නේ? 18යි. 18ෙන් 8මාරක්ම තියෙන මොනවද අද? මොනවද තියෙන්නේ? ආගෙන ඉන්නේ 18ෙන් 8මාරක් තියෙන අහගෙන ඉන්න. ඔය අතරේ කවුරු කවුරුට කතා කරන ඉතුරු ටික ඒ ඔක්කොටම පැය දෙකක් තව දාමු. පැය 10මාරයි. 8මාරෙන් 10මාරක් 18මාරෙන් 10මාරක් ඔබට තියෙන පිළි අහගෙන ඉන්න. ඔය පැයෙන් පිටුතුර ඔය පැය ඔබට හොඳ ඔබ හොඳ ශ්‍රාවකයෙක් නෙමෙයි නා. ඔබ හොඳ සවන් දෙන්නෙක් නෙමෙයි නා. ඔබට නිකන් කියන්න පුළුවන් මම දැන් අවුරුද්දක් තිස්සේ බණ අහනවා කියලා. කියන්න පුළුවන්. මම අවුරුද්දක් තිස්සේ බණ අහනවා. මම කියන්න පුළුවන් පිළ නමුත් මුකුත් වෙන්නේ නැහැ. සවන් දෙනවා කියලා කියන්න පිළිතුර ලේසි පහසු කාරණාවක් නෙමෙයි. සවන් දෙනවා කියන කාරණාව පිළිතුරනි ඒක පුහුණු කරන්න ඕන එක. ඔබට මතකයිද අපි දවසක් කතා කරා මේ හිත කියන එක පුහුණු කරලා දියුණු කරන්න පුළුවන් කියලා. දැන් දුවනවා කියන එක පුහුණු කරලා වේගෙන් දුවන්න බැරිද? පුළුවන්. පාඩම් කරනවා කියන එක පුහුණු කරලා හොඳට පාඩම් කරලා මතක තියාගන්න හැකියාව වැඩි කරගන්න බැරිද? පුළුවන්. දේශනා කරනවා කියන එක දේශනා කරලා දියුණු කරලා වැඩි දියුණු කරගන්න බැරිද? පුළුවන්. සවන් දෙනවා කියන එක ගැන මොකද හිතන්නේ? මොකද හිතන්නේ? සවන් දෙනවා කියන එක සවන් දීලා ඒකට අදාළ තාක්ෂණික ක්‍රම වේදව අවබෝධ කරගෙන ඒවත් ඇප්ලයි කර කර සවන් දීම කියන එක දියුණු කරලා ඉතාම හොඳ සවන් දෙන්නෙක් බවට පත් වෙන්න බැරිද? පුළුවන්. නැවත ඒකට මුකුත් කරන්නේ නැහැ. ඇයිද සවන් දෙන්නට මොකද කරන් තියෙන්නේ? ගියා හාමුදුරු පේන හරියක් බැලුවා කොහේ හරි. හොඳට කකුල් හතරක් තියෙන පුටුවක් බැලුවා. වාඩි වුණා. දැන් මොකද කරන් තියෙන්නේ? හරි. නෑ මේක තමයි. ඔය මේ පොඩි දෙයක් ඔය කලේ. ඔතන නෙමෙයි ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. ප්‍රොජෙක්ට් එක තියෙන්නේ සවන් දීම කියන කාරණාව තුළ. සමහර කෙනෙක් ඉන්නවා පිළිගනි සවන් දෙන පටන් ගත්ත ගමන්. පිළිගනි සවන් දීමයි නිදා ගැනීමයි කියලා කියන්නේ එකක් නෙමෙයි පිළිගනි. ඒක දෙකක්. සවන් දීම කියන්නේ නිදා ගැනීම නෙමෙයි, නිදා ගැනීම කියන්නේ සවන් දීම නෙමෙයි. පිඟුදුනේ සවන් දීලායි සෝතාපන්න වෙන්නේ දන්නවද? ඒ කියන්නේ මේ ලෝකේ ලබන්න පුළුවන් උතුම්ම දායාදේ ලබන්නේ මොනව කරන්න කියලාද? සවන් දීලා. එහෙව් සවන් දීමක් නිදා ගැනීම කියන එකට සමාන කරන්න එපා. ඒක ලොකු අපරාධයක්. අපි නිදා ගැනීමේ සවන් දීමේ අතර ලොකු වෙනසක් තියෙනවා. අපි නිදා ගන්නවා කියලා කියන්නේ වෙන වැඩක්. සවන් දෙනවා කියලා කියන්නේ තව වැඩක්. දැන් ගොඩක් වෙලා තියෙන මොකක්ද? ඈ? සවන් දීමද නිදා ගැනීමද? නිදා ගැනීමද සවන් දීමද කියලා හිතා ගන්න බෑ හැමදුරනේ. එහෙම නෙමෙයි තියෙන්නේ. මම මේ නිින්ද ගියත් වන්න මොකක් කියනවා නෙමෙයි. මේ මම මේ අද මේ දකින එකක් මෙහෙම එකක් ගැන මෙහෙම කියන්නේ මම වෙන කාරණාවක් කියන්නේ නැත්තම් ඊට පස්සේ හිතයි මේ සාමුදුරුවෝ මේ මම ඉඳලා අද නිින්ද ගියා මා අදම ආවල්ලා ගත්ත කියලා එහෙම එකක් ගැන මේ කියන්නේ. සවන් දීමයි පිඟුතුනි සවන් දෙන්න ඕන කාරණාව ගැන ફોකස් නොකර වෙනත් කාරණාවක හිත එහෙම දුවනවා කියලා කියන්නේ පිඟුතුනි වෙන එකක්. ඒකෙන් කියන්නේ පිඟුතුනි අපි යමක් අහනකොට ඒ අහන දේ ફોකස් කරලා පුරුදු නෑ. අපි ඒකට සිහි කල්පනාව කියලා කියනවා. ඒ කියන්නේ පිටුතුරි මේ මනසට එන දත්ත තියෙනවනේ. මේ මනසට එන දත්ත ගොන්නක් නෙන්නේ විතක. මේ මනසේ හැකියාවක් තියෙන වෙන මෙහෙම. ඔබ අහලති පිටුතුනි අරමුණු කරනවා කියලා එක. අපි ලොකු හාමුදුරුවන්ගේ දේශනාවල එහෙම ඉස්සර ඕ කියනවා. මම අහවලදී අරමුණු කරා කියලා. අරමුණු කරාට පස්සේ දිවසින් පෙවුණා කියලා කියනවා. මම ආ දිවසින් කියේ. මොකද අරමුණු කරනවා කියලා කියන්නේ? ඈ? අරමුණු වෙනවයි අරමුණු කරනවයි කියලා කියන්නේ මොකද්ද? දැන් අරමුණක් කියලා කියන්නේ පිළිගනි ලොකු අරයක්, ලොකු ප්‍රදේශයක එක ඩේටා එකක්. මුණක්. අරමුණක් කියලා කියන්නේ. ඒ කියන්නේ ලොකු ප්‍රදේශයක දත්ත තේරුම් ගන්න පුළුවන් හැදෙන රූප මාත්‍රයක්. අපි අරමුණක් කියලා කියනවා. අන්නේ රූප මාත්‍රයක් හැදුනට පස්සේ ඒක ඇසුරු කරගෙන වේදනා සංඥා සංකාර විඥාන හැදිලා ඒ හිත ඇසුරු කරගෙන ස්කන්ධයක් ගොඩනැගෙනවා. ඔන්නෝම එන ඩේටා පොදියකට අපි කියනවා අරමුණු කියලා. අරමුණු අරමුණු කියන ඒවා පිංගතුනේ අනිච්චයි. අපි ඒක දන්නවා. අරමුණු කියන ඒවා පිංගතුනේ උදා වෙන්නේ හේතු නිසා උදා වෙනවා. ඒක හරි. මේ අරමුණු හිතට උදා වෙනකොට පිංගතුනේ ඒ හිත් පරම්පරාවේ ඒ හිත් පරිසරයේ පිංගතුනේ යම් හැකියාවක් හැදිලා එනවා. අරමුණු කරන්න පුළුවන් හැකියාව. ඒක දියුණු කරන්න පුළුවන් මේ මනසේ තියෙන බොහොම සූක්ෂම දෙයක්. අරමුණු කරන්න පුළුවන් හැකියාව. අපි ඒකට සිහිය කියලා කියන තව විදිහකින් ගත්තොත්. ඔය කියන එක පින්තුනේ පුහුණුව තුළින් දියුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි තුම ඔබට ඕනි කියලා යම්කිසි දෙයක් දැනගන්න පොතක් කියවලා අරමුණු කිරීම කියන එක හොඳට දියුණු වෙච්ච මිනිස්සුන්ට පුළුවන් ඒ පොත කියවගෙන කියවගෙන දිගටම යන්න. ඒ කෙනාගේ ඔළුවට එක එක කරුණු ආවට ඒවා තව තව සැකසෙන්නේ නැහැ ගොඩ ගෙහි ගෙහි. අරක ફોකස් වෙනවා බින්දු. ફોකස් වෙනවා අරමුණු කරනවා කියන කාරණාව. ඕන් ඔය කාරණාව දුර්වල මිනිස්සු ඉන්නවා ලෝකේ. ඒ දුර්වල මිනිස්සුන්ගේ පිංගුතුනේ ජීවිතේ පුදුම තරම් නාස්ති වෙනවා. ඒකට හේතුව පිංගුතුනේ මිනිස්සුන්ට අරමුණු කිරීම කියන එක කරන්න බෑ. ඒක පුරුදු කරලා නැහැ. ඒ පුරුදු කරලා නැති නිසා පිංගුතුනේ ඒ අය එක එක දේවල්ට සම්බන්ධ වෙනවා තමයි. නමුත් සම්බන්ධ වුණාට කිසිම දෙයක ප්‍රතිඵලයක් ලබන්න බෑ. සමහර අය ඇති ජීවිතේ පිංගුතුනේ එක එක જાතියව කරනවා. මොකද්ද සාර්ථකුනේ කියලා ඇහුවොත් එහෙම. මොකුත් සාර්ථකුන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම දෙයක පිංගුතුනේ අවසානයක් දක්වා යන්න බෑ. කිසිම දෙයක අවසානයක් දක්වා යන්න නම් පිංගුතුනේ හිතේ ලොකු හැකියාවක් තියෙනවා අරමුණු කරන්න පුළුවන් හැකියාව. ඕන් ඔය කියන හැකියාව දුර්වල වෙනවා පිංගුතුනේ අරමුණු කිරීම කියන එක පුරුදු කරේ නැත්තම් උඩ බලන් හිටියා කියලා ඕක කවදාකවත් හැදෙන එකක් නෙමෙයි. කවුරු හරි කෙනෙකුට දෙයක් ફોකස් කරගෙන ඒ කාරණාව ફોකස් කරගෙන කාලයක් ගත කරගෙන ඉස්සරහට යන්න බැරි ගතියක් තියෙනවා නම් පිංගුතුනේ ඒ කෙනාට නිවන කියන එක කරගන්න එකත් පිංගුතු සෑහෙන අමාරු වැඩක්. සෑහෙන අමාරුයි. දැන් ඔබ මේ දේශනාවකට එන්නේ ඇයි? මොකටද එන්නේ? මොකද මේ පුටු විවාඩු වෙන්නේ? ඈ මේක අහන්න. මොකක්ද අහන්න? මේ හාමුදුරු මොන විකාර හරි කියනවා. අන්නේ කියන ටික අහන්න ඕන. ඒක තමයි මේ වෙලාවේ තියෙන කාරණාව. දැන් ඔන්න ඔබගේ දැන් හිතේ මතුවෙලා ආවනේ පිටුදුර මේ වෙලාවේ මොකද්ද කරන්න අවශ්‍ය කියලා. ඔන්න ඒ අවශ්‍ය දෙයට මේ බාහිරින් ඉන්න අනන්ත ප්‍රමාණ දත්ත ප්‍රමාණය ආවට අර කියන කාරණාව කිරිමුදසා ඒ ටික මනාව කලමනාකරණයේ කියන කලමනාකරණයේ වීම කියන එක ඇතුලෙන් සිද්ධ වෙන ඕක පුරුදු කරාට පස්සේ හිතන්න එපා මේක මම විසින් කරන එකක් කියලා. මම විසින් කරන ගතව නෙමෙයි මේ කියන්නේ. ඔය හිතේ හැකියාවක් ඔය තියෙනවා. ඔය හැකියාව දිනු වුණාට පස්සේ ඔබ රහත් වුණා හෝ රහත් නොවුණා හෝ ඒක එහෙම වෙනවා. ඒ කියන්නේ මොන හරි දෙයක් අරමුණු කරන්න උනොත් එහෙම පිළිදී ඒක කරගෙන යන්න පුළුවන්. සමහර එහෙම ඉන්නවා. එහෙම අයට පිංගුතුනේ මේ දෙයක් අහගෙන ඉන්නකොට හොද්දට මතක හිටිනවා. හොද්දට මතක හිටිනවා මොනවද කිව්වේ කියලා. ඒ වගේම තමයි ඒ කියන කාරණාව හොඳට චිත්ත මූලයටම බහිනවා. මේ කියන පිළිදී ඔබ අහලා තියෙනව නේද? දෘෂ්ටි සංඥා චිත්ත කියලා ස්ටෙප්ස් තුනක්, අදියර තුනක්, ලේයර්ස් තුනක් ගැන අහලා තියෙනව නේද? මේ ලෝකෙන් ගෙන ගොඩාක් දත්ත 90%කටත් වැඩි දත්ත ප්‍රමාණයක් පිළිගනි දෘෂ්ටි විදිහට එන්නේ. ඒ දෘෂ්ටි ආවට පස්සේ ඒ කෙනාගේ මනසේ ස්වභාවය අරමුණු කිරීමේ හැකියාව සහ පුණ්‍ය ශක්තිය කොච්චරද තියෙන්නේ ඒක අනුපේඟතුනේ ඒ එන දෘෂ්ටි සංඥා tattter බහිනවා. ඒ කියන්නේ ඒකෙන් යම් ප්‍රයෝජනයක් සිද්ධ වෙනවා. තව පිරිසක් ඉන්නවා පේඟතුනේ එයයි හොඳටම දිනු කරලා තියෙන්නේ හිතේ අරමුණු කිරීමේ හැකියාව. ඒ කියන්නේ සිහිය කියන එක හොඳට දිනු කරලා තියෙනවා. ඒ දිනු කරලා තියෙන නිසා පේඟතුනේ අර එන ඩේටා මොන වෙනවද? ඒව චිත්ත දක්වාම අවශ්‍ය නම් අරගෙන යන්න පුළුවන්. කෙලින්ම විවෘත වෙලා එනවා. නමුත් පින්වතුනි මේ සිහියක් කල්පනාවක් නැති මිනිස්සුන්ට ඔහේ අරමුණු වෙනවා, ඔහේ මතකෙට යනවා.
මෙන්න මෙහෙම තියෙනවා තුනක්. මෙතන තියෙනවා චිත්ත, මෙතන තියෙනවා දෘෂ්ටි, මෙතන තියෙනවා සංඥා. මෙන්න මෙහෙන් එනවා ඩේටා, මේ ඔහේ යනවා.
ඒ යනකොට ඉතින් ඔටෝමැටිකලි මතකෙට යනවා. මතකෙත් ආය ආවර්ජනය කරගන්න බෑ. මම මේ කියන අත්දැකීම ඔබට ඇති. ඔබ හොඳට අරමුණු කිරීම කියන අත්දැකීම ඇති සමහරලාට. මං එදා දේශනාවට ගිහිල්ලි වෙලා මං හොඳට අරමුණු කරගෙන හිටියා. මං ඒක ෆෝකස් කරගෙන ඉන්න උත්සාහ කරා. මං යම් වෙලාවක් අහගෙන හිටියා. ඒ වෙලාවේ කියපු ඔක්කොම මම කියනවා. පුත හොඳට ඔළුවට ගියා. පුත හොඳට මතක හිටියා කියපු කාරණා. ඒ පිංගුතුනි මේ හිත පරිසරයේ සැකැස්ම වෙනස් වෙනවා. මේක හොඳට පුහුණු කරපු මනුස්සයට. ඒක තමයි ඔය ගුරුහාමුදුරු නිතර කියන්නේ හොඳ සිහියෙන් ඉන්න කියලා. මොන හරි දෙයකට ආවනම් පිංගුතුනි අන්නේ ආපු දේ අරමුණු කුණක අරමුණු කරා නම් යම් අරමුණක් තියෙනවා නම් අන්නේ අරමුණු කරපු කාරණාව කරන්න පුහුණු වෙන්න ඕනේ. ඒක පුහුණු කරන්න නැතුව කරන්න බෑ පිංගුතුනි. මෙන්න මේ මම උදාහරණයක් කියන්න. ඔබ හිතන්න පිංගුතුනි ඔබට පිනක් කරන්න හම්බුණා කියලා. නැහැ හැමෝටම හම්බ වෙනවනේ. පින් කරන්න අවස්ථාවක් හම්බුණා. දැන් ඔබ මොකක් කරන්න ආවේ දෙන්න? ඈ පිනක් කරා. හොඳට අරමුණු කිරීමේ හැකියාව තියෙන මිනිස්සුන්ට පුළුවන් ඔය පැය දෙකක් නම් ඔය කටයුත්ත කරන්නේ ඔය පැය දෙකේම පින් පිරෙනවා. ඔය හැකියාව දුර්වල මිනිස්සුන්ට වෙන්නේ පිනක් කරන්න කියලා උඩ පැනගෙන එනවා පින්තුනි. ආවට පස්සේ මොකද කරා? දන්නේ පිංගසින් මොනවා හරි වෙනවා. ඉතින් මෙහෙන් ලූණු එනවා, කපනවා, දානවා, එනවා කපනවා දානවා. පහයි, හයයි, පයමාරයි, හතයි වෙලා. දැන් හතමාරයි යන්නත් උනේ අයිය අයියා. දැන් මොකද්ද උනේ? දැන් පහේ ඉඳලා හතමාරක මොකද්ද උනේ? මොකද්ද උනේ? උනා පිංගසින් මොනවද උනේ? කාපු ටික සේවුණා, ලුණු ගොඩක් එකතු වුණා, ඒව වුණා, ඇට ඇට මිදුළු ගෙවුණා, හිත ගෙවුණා, ඔය ටික වුණා. නමුත් පින්තුනි ඒ වෙලාවේ ආවේ මොකටද හැබැයි? පිනක් කරන්න. ඔබ කොච්චර පිනක් කරනවද කියන එක, ඔබගේ හිත කොච්චර ඕවා කරන්න දියුණු කළද තියෙන එක මත ඩිපෙන්ඩ් වෙනවා. එක පාට කරන්න බෑ පිංගුතුනි මේක. කවුරු හරි කෙනෙක් පොඩි කාලේ ඉඳලා ඔක පුහුණු කරලා තියෙනවා නම් පිංගුතුනි ඒ කෙනා මේ ගමනත් බොහොම වේගෙන් යනවා. ඒ කෙනා පිංගුතුනි පිං කරන්න ගියත්, කුසලයේ කරන්න ගියත්, මොන වැඩේ කරන්න ගියත් පිංගුතුනි පුදුමාකාර උනන්දුවකින් ඒක කරනවා. ඔබ අතර ඇති ඒ වගේ මිනිස්සු. ඔබට පුළුවන් නම් ඒ අයව ඇසුරු කරලා ඒ අයගෙන් අහගන්න මහත්වෙ නෝනේ. මං දැකලා තියෙනවා ඔබතුමා ඔබතුමිය මොන දේ කරන්න ගියත් කවදාවත් සිහි කල්පනාවක් නැතුව කරන්නේ නෑනේ. මොන දේ කරන්න ගියත් ඒ කරන්න ගිය දේ හරියටම කරනවා නැතන ඉඳගෙන. මේ කොහොමද මේ කරන්නේ? ඔය ඔබතුමිය බණක් අහන්න ගියත්, බණ අහන්න ගිහලා වාඩි වුණා නම් පොටුයි, වාඩි වෙචිලා බණ ඉවර වෙනකම් මහා පුදුම සිහි කල්පනාවක ඒ වැඩේ හරියට ફોકસ කරන් කරනවානේ. කොහොමද ඔබතුමිය මේ කරන්නේ? කොහොමද ඔක දිනු කරගත්තේ? ඔය හැකියාව මටත් කියලා දෙන්නකො. ඔබතුමියට මොන හරි දෙයක් කරගෙන ඉන්න කියලා කිව්වොත් එහෙම ඔබතුමිය හරියට මේක කරගෙන යනවානේ. ඒ කොහොමද එහෙම කරන්නේ? මට එහෙම බෑනේ. මගේ හිත හරියට විසිරෙනවානේ. ඒ කියන්නේ එන්නේ මොකද්ද? එන එක පස්සේ යනවානේ. ඕන කාරණා ફોકસ කරගන්න බෑනේ. දැන් ඔබ පිංගුතුනි වයසට වයස වෙන්න පුළුවන්. නවත් කරන්න දෙයක් නෑ පිංගුතුනි. ඔබ ඒක දිනු කරගන්න වෙනවා ඔබට. පොඩි පොඩි දේවල් ફોકસ කරාට පස්සේ පිංගුතුනි ඔක කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ලොකු වෙලාවක් නෙමෙයි, පොඩි වෙලාවක් ගන්න. උදාහරණයක් විදිහට මං යම් පිං කටයුත්තක් උනු කරන්න පටන් ගත්තන මෙන්න මේ විදිහට මේ විනාඩි 10ක් යනකම් මම මේක පිනක් කිරීම උදෙසා කරනවා කියන කාරණාව අරමුණු කරනවා හොඳට කියලා හිතලා විනාඩි 5ක් කරගෙන යන්න උත්සාහ කරනවා. එතකොට ඔබට තේරෙයි විනාඩි 5කුත් හරි අමාරුයි කියලා. නමුත් පිංගුතුනි කාලයක් යනකොට මොකද වෙන්නේ? ඕක කරන්න පුළුවන් වෙනවා පිංගුතුනි. මහා විශ්වජනක දෙයක් සිද්ධ වෙනවා. කරන්න පුළුවන්. ඒ කරන්න පුළුවන් වෙන්නේ මොකුන් නිසා නෙමෙයි, කරලා කරලා පුරුදු නම් පුළුවන් වෙනවා. මොකද බිංගුතර මේ මොකද මේ මේ සබහා දහමනේ, මේ ස්වභාවික ක්‍රමයන්නේ බිංගුතර තියෙන්නේ. මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියලා කියන්නේ හරියට අර ඕනම දේ, ඒ කියන්නේ ඕනම බිස්නස් එකක් කරගන්න පුළුවන් කමට ලැබෙන වාහනයක් වගේ. වාහනේ කියන එකේ තියෙන දේවල් එකයි. නමුත් පිඟුතුනේ එයා ඒක භාවිතා කරන වැඩපිළිවෙල අනුව ඒ වාහනේ ඒකට ගැළපෙන විදිහට සකස ගන්න පුළුවන්. අන්න එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ හිතකේ මේ මේ ගතයි හිත මේ ගතයි හිතයි කියන කාරණා දෙක පිඟුතුනේ හරියට මැටි ගුලියක් වගේ. අවශ්‍යතාවය මොකද්ද? ඒකට අනුව හදා ගන්න පුළුවන් වෙන තමයි ඉන්නේ සිස්ටම් එක. නේද? දැන් ඔබට කකුල් දෙකක වද දෙකක තියෙනවනේ. ඔබට පිඟුතුනි මේ රේස් දුවලා දිනන්න අවශ්‍යතාවයක් තියෙනවනේ. ඔබට මොනව කරන්න බැරිද? ඔය කකුල් අත්වල මොනව කරන්න බැරිද? ඔය මාංශ පේශීන් වර්ධනය කරලා ඒක ශක්තිමත් කරගන්න පුළුවන් පිඟුතුනි. අවශ්‍යද? එහෙම අවශ්‍යතාවයක් තියෙනවනේ. ඔබට අවශ්‍යතාවයක් තියෙනවනම් පිඟුතුනි පළඟක් බඳගෙන භාවනා කිරීම කියන එක දිනු කරගන්න. ඒකට අවශ්‍ය විදිහට ඔය ශරීරය හදා ගන්න පුළුවන්. පුහුණු කරලා හදාගත හැකියි. ඔය ශරීරෙනේ පිඟුතුනි ගණී භවනේ වෙච්ච. එහෙනම් හිතනවා හිත කිනේ කොච්චර කොහොම එකක්ද? කොච්චර සොෆ්ට් දෙයිද වඩා? ඒක බොහොම සූක්ෂමයි. ඒක පිඟුතුනි ඒ වෙලාවේ දිගින් දිගටම දෙයක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් ඒක ඒ බවටපත් වෙනවා පිඟුතුනි. එහෙම ස්වභාවයක් මේ හිතවල දිනනවා. ඒ නිසා දැන් මේවා අතරින් අපිට වැදගත් එකක් තියෙනවා. ඒ මොකද්ද? නිවන් දකින්න ආපු ඔබට මෙතෙන් පටන් ඉදිරි ජීවිතේ වැඩි කාලය ශ්‍රවණය කිරීම කියන එක කරන්න සිද්ධ වෙනවා. ආන්නේක කරන්න සිද්ධ වෙන නිසා ඔබට අත්හරින්න බෑ පිඟුතුනේ. එදා දේශනාවේ මම මෙන්න මේ මට්ටමින් ශ්‍රවණය කරේ, අද දේශනාවේ මේ මට්ටමින්, ඊළඟ දේශනාවේ මේ මට්ටමින්. ඔබගේ මට්ටම හැමදාම එකයි නා. එහෙනම් පිඟුතුනේ ඔබ මේ ගමන දැන්ටත් අතහැලා දාලා තියෙනවා. මේ මේක යන්න බෑ තව ඉස්සරහට. ඔබට ලැබෙන ඉදිරියේදී ලැබෙන කාලයෙන් 60-70%ක්ම තියෙන ශ්‍රවණය කිරීම පිඟුතුනි. ආන් මේ 60-70 ඔබ හරියටම කරගත්තේ නැත්නම් පිඟුතුනි ඔය මුළු 60-70ම ඔබගේ නාස්ති වෙලා යනවා. නිකන් නිෂ්කාරණ නාස්ති වෙලා යනවා. ඒකෙන් ඔබට තව ඉස්සරහට අවුරුදු 10ක් ජීවත් වුණොත් ඒ අවුරුදු 10න් 10 අවුරුදු 7ක්ම නිකන් නිෂ්කාරණ නාස්ති වෙලා යනවා. පැහැදිලිද? ඒ නිසා දැන් අද ශ්‍රවණය කරනට වඩා හොඳට ඊළඟ පැය භාගෙ ශ්‍රවණය කරන්න උනන්දු වෙන්න, වීරය කරන්න, හිත ඇතුලෙන් අදිෂ්ඨාන කරන්න, කරන්න පුළුවන් හැමදේම කරන්න. ඔබට සමහරලාට කියලා දිනවා ඇති, ශ්‍රවණය කරනකොට මත් ගතියක් එනවනම්, ශ්‍රවණය කරන්න බැරි බවක් එනවනම්, හිත විවිධාකාර අරමුණු පස්සේ දුවනවනම්, දැන් අවුල් නිපින්තුනි කාරණාව. දැන් එහෙනම් මොනවා හරි ක්‍රමයකට ශාරීරිකව අතපය කුණිත් වෙන හරි කවන්නේ. ඉරටු ගෑල් දෙකක් තියෙනවා නේ, ඉරටු ගෑල් දෙක අරගෙන ඉවරලා ඇහි බැම දෙකේ ගහගෙන හරි කවන්නේ. වතුරු බාල්දියක් අරගෙන හෙලි වෙලා ගේන්න එපා. අරගෙන හෙලි වෙලා පිටේකට ගහගෙන ඒකෙන් ෂවර් එකක් වගේ එකක් හදලා මෝටරයක් ඕන් කරගෙන හිටියත් ඒත් කමක් නැහැ පිටු. මොන જાතියෙන් හරි මේකදනි ශ්‍රවණය කරන වෙලාවේදී ඒක සිහි කල්පනාවෙන් ශ්‍රවණය කරගන්න පිඟුතුනි. මට තියෙන ප්‍රශ්නේ ඔබ අහනවද නැද්ද කියන එක නෙමෙයි, ඔබගේ ජීවිතය අපරාධය. පවුනේ පිඟුතුනි අර හුණට නැති අවස්ථාවනේ හම්බෙලාදී. ඒක නාස්ති වෙනවා කියලා කියන මොන අපරාධයද පිඟුතුනි? ආයි ඔය වගේ අවස්ථා හම්බෙන්නේ එක්ක ඔබ ලෙඩ වෙලා ඇඳක් උඩින්. එතකොට ඕක නෙමෙයිනේ. නිරෝගී පුටුවක් උඩ ඉන්න, නිරෝගී වෙලා පුටුවක් උඩ ඉන්න එකයි ලෙඩ වෙලා ඇඳක් උඩ ඉන්නවා කියලා කියන්නේ දෙකක් නේ. දැන් දෙකේ ඉඳලා ගුරු හාමුදුරන්ගේ දේශනාව තියෙන හත වෙනකම්. දැන් පැය පහක්. මේ පැය පහ තුල ඔබ මොකද්ද කරන්න කියන එක ඔබගේ පුහුණුව මත සිද්ධ වෙන දෙයක්. දැන් මේ සතිය අද සෙනසුරාදා නම් අද බැරි වුණත් කමක් නැහැ කියමුකෝ. ඊළඟ සෙනසුරාදා වෙනකම් ලිස්නින් ප්‍රැක්ටිස් කරා. සවන්දීම කියනක පුහුණු කරන්න අපි ඔය අපේ ස්වාමෙන් අහල කරන වැඩසනල්ල අපි කරනවා. උන්හල්ලත් දැන් උදේ සමහල්ලාට සාකච්ඡාව තියෙන ඒ සාකච්ඡා එක හාමුදුරම කතා කරන අනිත් හාමුදුරු ටික අහගෙන ඉන්නවා. ඉතින් අපි අහගෙන ඉන්නට පස්සේ අහනවා දැන් ඔබ වහන්සේ කියන්න බලන්න කියලා මුලින් ඉඳන් දැන් වෙනකන් කියපු කාරණා ටික මොනවද කියලා. මොකෝ කියන්නේ? ඈ මතක නෑ වේගද? මතක හිටින්නේ නෑ. දේශනා කරපු හාමුදුරනේ යන්තම් පොඩ්ඩක් මතකයි. උන්නාතර මතකත් නෑ. මතක හිටින්නේ නෑ. ඒකට හේතුව වේගතුනි මුකුත් නෙමෙයි අපේ හිත දුර්වලයි එච්චරයි. ඕකේ උපරිමයට පුහුණු කරපු කෙනෙක් නමක් කියන්න බලන්න. මේ සාසන ජීවත් වෙච්ච කෙනෙක් හිටියා. එනේ ලිස්නින් කියන එක උප්පරිමයටම දිනු කරා. කවුද? අන්න හරි. කවුද? ආනන්ද හාමුදුරු. ආනන්ද හාමුදුරුව පින්තුනි සවන් දීම කියන එක පරතරටම දිනු කරපු උතුමේ. සසරේ පාරමිතාත් එක්කම පුරුදු කරා. පුරුදු කරලා සවන් දීම කියන එක අංක 1 කියන තැන හිටියා බුදුන්ට විතරයි මං හිතන්නේ දෙවෙනි වෙන්නේ නැත්තේ. ඒ තරම් දිනු කරන්න පුළුවන්. එච්චර දිනු කරන්න එපා. ඊට සාමාන්‍ය මට්ටමේ ප්‍රසස්ත මට්ටමේ තියන් ඉන්නකො නැත්තම් අපරාධ වෙනකතර නැත්තම් ගුරුහාමුදුරනේ හිතේ මොකද්ද කියන්නේ බුණාසරේ හිතේ මේ දේශනා හෝල් එකකින් භාගයක පැදුරු දාලා තියෙන්නේ. ඉතුරු භාගය තමයි පුටු තියෙන්නේ. හරි. ඉතුරු භාගේ ගල් අතුරුලා තින්නේ ඉතුරු කෑල්ලේ. එක කෑල්ලක පුටු තියලා තිනවා අඩි වෙන්න. ඉතුරු කෑල්ල දෙන හිටගෙන ඉන්න. සොෆ්ට් නෑ. උල් තින්නේ ඒකේ. ඉතුරු කෑල්ල දින මොන කරන්නේ? හොන්දට සැතපෙන්න බින්දුනි හොන්දට AC දාලා දිනවා. අද්දුට හොන්දට නිදියන්න තින්. මොකද බින්දු අපරාධේ. මොකද මේ මෙතන ඉඳගෙන එහෙම ගතුණාට වඩා හොඳයි මේ මිනිස්සු මොන කරන්නේ හොඳට දිගෑදෙන නිදාගත්තා නම් පිටුදී මොකද මේ මිනිස්සුගේ ශාරීරික ටික හරි රෙපෑ වෙනවා මේ වෙලාවට මොකද හොඳ ෆ්‍රී ටයිම් එකක් හම්බ වෙනවනේ ඒ විවේකයෙන් ශරීරය යාගේ රිකව කරගන්න අවශ්‍යතාව ටික ඇඟ ඇතුලේ ඉතින් ඒක හොඳයි ශරීරය හරි නිරෝගී වෙනවා නැත්තම් අපරාධනේ පිටුදී බෙල්ල පිට පොට යනකො විලාකාර දැන් මේ හාමුදුරු බණ නෙවෙයි නේද කියන්නේ බණ තමයි පිටුතුරු කියන්නේ ඉතින් බණ කියන්නේ කණු වලටද බණ කිව්වට ඉතින් පිටුතුරු මේ බණ ටික යන්න එපා මෙන්න මෙතෙන්ද වැටිලා අන්න හරි යනවා ඔක්කොම බවුන්ස් වෙනවා ඉතින් අපරාධනේ නේද දැන් මේක කියන්නේ මොකටද මේ හාමුදුරු ඔබ කෙරෙහි මම කෙරෙහි තියෙන අනුකම්පාවයි දැන් මේක කියන්නේ ඔබටම නෙමෙයි පිටින් මටත් එක කියන්නේ මම වුණත් පිටුදුනේ සවන් දෙන්න ලැබෙන වෙලාවල් වල මට ඒක ඒ වැඩ එතන හරියට ફોકસ කරන්න බැරි නම් කාලෙ නැස්සෙ නුච්චරයි එන මොකුත් දෙන්නේ නැහැ එහෙනම් එහෙම කරමුද අපි අපි බලමුක ලබන සතියේ බලමුක පුහුණු වෙලයිද කියලා හොඳයි දැන් පිටුතුනි ඔබ මේ ළඟදී කරපු සාකච්ඡාවකදී අපි තේරුම් ගත්ත නේද මේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා අපි නිතර උත්සාහ කරන්නේ ඒක අවබෝධ කරගන්න මොකද්ද මේ ජීවිතය කියලා කියන්නේ කියලා මම ඔබගෙන් අද ප්‍රශ්නයක් අහන්න. අපේ ස්වාමීන් වහන්සේ නමක් අද උදේ න්‍යාය සාකච්ඡාවේදී අපි එක. අපි න්‍යාය සාකච්ඡාවේ වාඩි වෙලා ඉඳද්දී මේ දේශනා හෝල් එකේ එතන වැලි වැටිලා තිබුණා වැලි වගේයක් වැටිලා තිබුණා ටයිල් එක උඩ. දැන් අපේ හාමුදුරම අහනවා දැන් මට මේ මෙතන වැලි වැටලා තිනව පේනවා දැන් මේක උදේ අස්කරා සම්පූර්ණයෙන්ම කවුරු හරි දැන් මෙතන වැලි ටිකක් අරගෙන ඇවිල්ලා මෙතන වැටිලා කකුල පියදන්නේ නැතුව හරි ඇවිල්ලා මොනවා හරි ක්‍රමයකට. දැන් උන්වහන්සේ අහනවා, දැන් මට මේ සම්බන්ධව පීඩාවක් හැදෙනවා හිතේ. දැන් මම මොකද කරන්න ඕන කියලා. මොකද වෙලා තියෙන්නේ? ටයිල් එක උඩ වැලි වැටලා තියෙන්නේ. දැන් කොහොමද මග වඩන්න ඕනේ උකට කියලා අහනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේ උත්තරයක් දුන්නා ඒකට. උන්වහන්සේ කිව්වා, ඔතන ඔබට ওই වැලි කැට ෆික්ස් වෙලා හැගෙනවා. ඒ නිසා තමයි ප්‍රශ්නේ එන්නේ කියලා. සවහාම්දුනමක් උත්තරයක් දුන්නා. ඔතන ওই වැලි කැට එළියේ තියෙනවා කියලායි හැඟෙන්නේ. ඔක මනසේ හැඟෙන්නේ කියලා ඔබ වහන්සේ හිතුවා නම් හරි කියලා. ඉතින් උන්වහන්සේ ඔය උත්තර දෙකම දුන්නාට පස්සේ අර හාමුදුරු කියනවා, හරි ගියේ නෑ වැඩි, තාමත් පීඩාව එනවා කියලා. දැන් මොකද්ද කරන්න කියන බලන්න. දැන් කොහොමද දකින්නේ? මොකද බින්දුර දැන් ඔතන හිටියකම රහතන් වහන්සේ නම. දැන් වැඩි වැඩිලා නම් තියෙන ටයිල් එක උඩ මොකක් කරන්න ඕනද? අතු ගන්න ඕනේ නැද්ද? රහතන් වහන්සේ උනොත් මොනව කරන්නේ? අතු ගන්නවා. එහෙනම් ඒ වැඩේ නොකර ඉන්න බෑනේ දැන්. දැන් අපි හිතමුකෝ පිටින් එතන වැලි වැඩලා නෑ, දැන් මේ වැලි වැඩලා තියෙනවා කියලා මනසෙ තමයි ඔක හැදෙන්නේ කියලා අපි හිතනවා. හිතල ඉවරලා දැන් අපි නිකන් ඉන්න පුළුවන්ද? දැන් වැලි වැඩලා තියෙන මනස එළියේ නෙමෙයි. දැන් අතු ගන්න නැතුව ඉන්න පුළුවන්ද? නෑ, අතු ගන්න වෙනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? ඇයි ඒ ගැටීමක් එන්නේ? දැන් ඔබට එහෙම ගැටීම ඇති ඕන තරම්. ඔබ ගේලා ගාන්ට ලස්සන ඩස් කරලා ඔක්කොම කරලා තියලා තියෙනවා. ඉතින් ටිකකින් බැලුවට පස්සේ මොකද වෙන්නේ? ඔබගේ පොඩි පුතාලා දූලා මොකද එකතු වෙලා කරලා තියෙන්නේ? ඒක තව ලස්සනට කරලා හදලා තියෙනවා. ඒගොල්ලන්ට හිතෙන විදිහට. ඒතර ඔබට මොකද්ද හිතේ? ඈ? ඔබගේ හිතර පිටු නියම් ගැටීමක් පීඩාවක් එනවා වෙන්න පුළුවන්. දැන් ඔබ කොහොමද ඔබ හිතකින්නේ? දැන් මම මේ අද මේ කතා කරන්න යන්න පිටුනේ අපිට සාමාන්‍යයෙන් දවසක් තුල 60ක් 70ක් විතර අපේ හිත පීඩාවටපත් වෙන සිද්ධි. යක් සම්බන්ධ. දැන් ඔය කියපු කාරණා සම්බන්ධව කොහොමද අපි දහම දාගන්නේ? ඒ කියන්නේ ඒව සම්බන්ධව කොහොමද ඇප්ලයි කරගන්නේ? එකෙන ඔබට ඕන විදිහට යමක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් ඒක එහෙම නෙමෙයි කියලා තියෙන්නේ වෙන විදිහකට. එක්ක ඔබ යම් ක්‍රමයකට ඒක කළා, දැන් ඒක ආයි වෙනස් වෙලා. එහෙම නැත්නම් ඔබට ආයි ඒක කරන්න දැන් සිද්ධ වෙනවා ඉස්සරහට. ඒ කියන්නේ මොකක් හරි දෙයක් ඔබට ආයි කරන්න වුණා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔබ අකමැති දෙයක් තියෙනවා. ඒක කරන්න සිද්ධ වෙනවා දැන් තව ටිකකින්. මේ වගේ අවස්ථාවක් කියලා හිතන්නකො. දැන් මොකද කරන්නේ? ඔය පොඩි ගැටීමක් ඔතන එන්නේ පිටින්. මොකද අපි ඔබට ලේසිම ක්‍රමය මොකද්ද? ගැටීමක් එන්නේ. දැන් අපි දවසක් කතා කරා නේද, ගැටීමක් කියලා එකක් එන්න නම් ගැටීමක් මොකද්ද? ගැටීමක්. ගැටීමක් කියන්නේ මොකක්ද? ගැටීමක් කියලා කියන්නේ එක වෙන්න නම් කරුණු කීයක් තියෙනවද අවමසේ? අපි කියනවා වාහනයක් ගැටිලා කියලා. ඒක සහනව නේද ප්‍රශ්නය? වාහනය හැපිලා අහන තව ප්‍රශ්නයක්. හැපිලා තියෙන්නේ මොකේද කියලා අහන. වාහනයක් හැපිලා හැපිච්ච එකක් නැහැ. එතකොට එහෙනම් ওই හැපිලා කියන එක කතා කරන්න බෑ. හැපිලා කියන එක වෙන්න නම් අවවාසයෙන් පින්තුනි දෙකක් කරුණු දෙකක් තියෙන්න ඕනේ නේද? එහෙනම් දැන් ස්වාමීන් වහන්සේ හිතේ මොකද්ද ඇවිල්ලා තියෙන්නේ දැන් ඔය? යම් පීඩාවක් ඇහිල්ලා. ඒ කියන්නේ පොඩි පොඩි ගැටීමක් ඇහිල්ලා. දැන් ගැටීමක් කියන එකක් වෙන්නම් අනිවාර්යයෙන් සාධක දෙකක් තියෙන්න ඕනේ. මොකද සාධක දෙක උතන දැන් තියෙන්නේ? ඈ? මොකක් එක්කද හැපිලා තියෙන්නේ ඔය? මොකක් එක්කද හැපිලා තියෙන්නේ? මොකද මොකක් කියලා දෙකක් තියෙන්න ඕන මේකද? නැත්නම් ගැටෙන්නේ නැහැ. දැන් මේ හාමුදුරන්ට ඕනේ නම් මේ වටාත්ත ගට්ටන්න මේසි. මෙහෙම කළ වටාත්ත මෙහෙම අරයි යද්දි මෙතන මොකක් තියෙනවද? මේක මෙහෙම යන්න බැරි වෙන්න ඉපැ. දැන් මෙහෙම හාමුදුරු මෙහෙම වටාත්ත මෙහෙම අරයි යද්දි මේක බ්ලොක් වෙන මුකුත් නැත්තම් මේ අංශු අතරින් කෙලින්ම පහළට වටාත්ත ගියොත් එහෙම මෙතන හැපීමක් වෙනවද? මෙතන හැපීමක් වෙන්න නම් මොකක් වෙන්න ඕනද? ඒ කියන්නේ දැන් මේ මෙතන තියෙනනේ මේසයක් වගේ. මේ මේසේ හැදිලා තියෙන මොනවද? සතර මහා ධාතු වලින් අපි කියමුකෝ. සතර මහා ධාතු වලින් මෙතන මේසේ හැදිලා තියෙනවා. මේ හැදිලා තියෙන මේසය තියෙන සතර මහා ධාතු ටික විසිරවන්න පුළුවන් නම් අපිට යම් වෙලාවක. දැන් මේ ටික මොකෝ වෙලා තියෙන්නේ? මේක එකට බැඳිලා තියෙන්නේ. එකට බැඳිලා ඝන වෙලා තියෙන්නේ. නමුත් මේ ඝන වෙච්ච ස්වභාවය අයින් කරලා මේ සතර මහා ධාතු විසිරවන්න පුළුවන් නම් දැන් මොකෝ වෙන්නේ? දැන් මේ වට අතර පුළුවන් මොනව කරන්නද? මේක හරහා යන්න. මොකක් වෙන්නේ නැද්ද එතකොට? ඈ අන්න හරි. ඝට්ටනයක් වෙන්නේ. දැන් ඔබ මේ කාරණාවෙන් තේරුම් ගන්නකෝ. මෙතන ඝට්ටනය කියන එක වෙන්නේ නැත්තේ සතර මහා ධාතු තියෙන නිසාද? එහෙම නැත්නම් සතර මහා ධාතු එකට එකතු වෙලා ඝන වෙලා තියෙන නිසාද? අන්න හරි. එකට ඈඳිලා ඝන වෙලා තියෙනවා. ඒ නිසා තමයි මොන වෙන්නේද? මේ ඝට්ටනය කියන එක වෙන්නේ. එහෙනම් අපි කරන්න ඕන දේ මොකක්ද? සතර මහා ධාතු ටික අයින් කරන එකද? සතර මහා ධාතු ටික අයින් කරන එකද නැත්නම් එකට එකතු වෙලා තියෙන එක විසිරෝණ එකද කරන්න ඕන? අන්න හරි. සතර මහා ධාතු විදි ප්‍රශ්නේ තියෙන්නේ නැත්නම් එකට එකතු වෙලා ඝන වෙච්ච එකද ප්‍රශ්නේ තියෙන්නේ? ඈ අන්න හරි. එකට එකතු වෙලා ඝන වෙච්ච එකේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක ඝන වෙන්න මේ වටාත්ත හැපෙන කොට දැනෙන ඒ ඝට්ටනේ වැඩි වෙනවද අඩු වෙනවද? ඈ මේ සතර මහා ධාතුයේ එකතු වෙලා ඝන වෙච්ච ස්වභාවය අඩු වෙන්න මේ වටාත්ත මේක වදිනකොට එන ඝට්ටනය කියන එක අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. එහෙනම් ඝට්ටනයේ අඩුවීම සහ ඝට්ටනයේ වැඩිවීම අතර ස්වභාවය තීරණය කරන්නේ හැමතිස්සෙම සතර මහා ධාතුද නැත්නම් එකට එකතු වෙලා ඝන වෙච්ච ස්වභාවයද? එහෙනම් සතර මහා ධාතු ප්‍රශ්නේ නැහැ නේද? එකට එකතු වෙලා ඝන වෙච්ච ස්වභාවය වැඩි වෙන්න ඝට්ටනය කියන එක වැඩි වෙනවා. එකට එකතු වෙලා ඝනීභවනයේ අඩු වෙන්න ඝට්ටනය කියන එක අඩු වෙනවා. දැන් මේ හාමුදුරුව වටාත් මෙහෙම කළ මෙතෙන්ට අරන් එද්දි මේක හැපෙනවා තමයි. නමුත් මේ මගදිත් හැපෙන්නේ නැද්ද? දැන් මේ හරියේ එඳකොට හැපෙන්නේ නැද්ද? හැපෙන්නේ නැද්ද? හැපෙනවා. දැන් මේ සද්දයක් එන්නේ. මෙච්චර සද්දයක් එන්නේ නැද්ද? එනවා. නමුත් මේකේ ඉෆෙක්ට් එක වැඩි කොයි අවස්ථාවේද? මෙන්න මෙතෙන්දි. මෙතෙන්දිත් හැපෙන්නේ නැද්ද? හැපෙනවා. හැබැයි මොකේද හැපෙන්නේ? සතර මහා ධාතුයේ ගණි සතර මහා ධාතුයම තමයි වෙන්නේ. හැබැයි මොකක් වෙලා අඩුද? එකතු වෙලා ඝන වෙච්ච ස්වභාවය අඩුයි. ඒ නිසා මොකෝ වෙන්නේ? විසිරෙනවා. යන්තම් ගෑවෙනවා. එච්චරයි. විසිරෙනවා. ඒ නිසා ඝට්ටනේ මොකෝ වෙන්නේ? අඩුයි. ඝට්ටනේ ඝර්ෂණේ අඩුයි. මම කාරණා තේරුණා. දැන් කියන්න අර හාමුදුරුවෝගේ හිතේ ගැටීම තුරු වෙන නම් මොකද්ද වෙන්නේ? දැන් මේ වෙන භෞතික උදාහරණයක් දුන්නේ. දැන් කල්පනා කරලා කියන්න. වැලි වැටලා තියෙනවා. ඒ වැටු වෙනවා කියන එක දැක්කහම ගට්ටනයක් ඇති වෙනවා. ඒ ගට්ටනය කියන එක පහ නැවත ඇති නොවෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද එතන තියෙන ප්‍රශ්නේ? ඒ කියන්නේ උන්වහන්සේ ඔළුව හප්පනවද කියලා වැලිවල. දැන් ඔය ගැටෙන්නේ මොකද්ද? මේ ගැටෙන්න වටාත්තනේ. අර ගැටෙන්නේ මොකද්ද? හිත. හිත හැපෙනවා ගිහිල්ලා. හිත හැපෙන්න නම් මොකක් තියෙන්න ඕනද? දැන් මේ වටාත්ත ඔබට තේරුණේ මෙතෙන්දි නේද හැපෙනවා කියලා? මෙතෙන්දි හැපෙන්නේ ඇයි කියලා ඇහුවොත් පොඩි දරුවෙක් වුණත් කියනවා හාමුදුරනේ හැපෙන්නේ මෙන්න මෙතන මොකක් තියෙන නිසා. මෙන්න මේසෙ තියෙනවා. ඒ නිසා වේ හැපෙන්නේ. එහෙනම් පුතේ මම මේ හැපෙන එක නවත්තන්න මම මොකද කරන්න ඕනේ? හාමුදුරනේ ඔතන එක්කෝයි මේසෙ අයින් කරන්න. එහෙම නැත්නම් ওই මේසෙ තියෙන ගණී භවනේ වෙලා එකතු එකතු වෙලා තියෙන ගතිය අයින් කළා දාන්න කියලා කියනවා. දැන් මේ කතා කරේ මේක ගැනනේ. අර කතා කරන්නේ අපි හිතක් ගැන. මේ concept එකම තමයි තියෙන්නේ. වෙනසක් නැහැ. මේකමයි. මේ system එකමයි තියෙන්නේ. මේ භෞතික ලෝකේ ඔබට පේන්න තියෙන ඔය කතාවමයි වෙන්නේ ඔය. මෙතන හැපෙන්නේ වටාත්ත, අතන හැපෙන්නේ හිත. එහෙනම් දැන් හැපෙන්නේ නැති වෙන්නම් ඔබ කිව්වා ගණී භවනිත ස්වභාවය එකට එකතු වෙලා ගණී භවනේ වෙච්ච ස්වභාවය අයින් කරන්න හරි කියලා. දැන් අතන මොකද්ද අපි අයින් කරන්නේ? මොකද්ද ගණී භවනේ වෙලා තියෙන්නේ එතන? හිතට හැපෙන්න නම් දැන් හිත හැපෙනවනේ. හිත හැපෙන්නේ ඔබ හොඳටම දන්නවා එළියේ තියෙන වැලියට නෙමෙයි කියලා. වැලියට එහෙමම තියෙනවා. නමුත් හිත හැපෙනවා. මොකද වෙ හැපෙන්නේ කියලා? මොකද හැපෙන්නේ ඔය? දැන් පින්සුනි ওই වැලි කැට ටිකක් නේ තියෙන්නේ. ටයිල් එක උඩ වැලි කැට ටික දැක්කට පස්සේ ඔතන පින්සුනි කරුණක් මතු කළ දෙනවා හිතින්. යම් කිසි ක්‍රියාවලියක් ගැන කරපු දෙයක් ගැන. දැන් මේ අස්කල්ලා ඔක්කොම කරලා තිබ්බහම මොකද වෙලා තියෙන්නේ? අන්න කිව්වා වචනේ. මොකද්ද? කවුරු හරි ගොයියේ මොනෝ කළද? මෙතන වැලි හලලා දෙන්නේ. දැන් කියන්නවා. මොකේද ඔය හැපෙන්නේ? දැන් කියන්නවා. ක්‍රියාව හරි. ඒක හරි. තව ඇඩ් වෙන්න ඕන ඔකට. දැන් අපි මෙතන සතර ධාතුව කියන එක කතා කරන්නේ. සතර මහා ධාතුව නිසාද ගැටෙන්නේ? නෑ. සතර මහා ධාතුව මොන වුණාමද? එකතු වෙලා ගණී භවනේ වෙන්න ඕනේ. එතකොට තමයි හැපෙන්නේ. දැන් මෙතන මම මේක ලේසි කරන්නම්. ඒ කාරණාවේදී සතර මහා ධාතු වෙනුවට දාගන්න ක්‍රියාවලිය කියන එක. ඒක සතර මහා ධාතු වෙනුවට ක්‍රියාවලිය කියන එක දාන්න. දාලා එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? මෙතන සතර මහා ධාතුයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සතර මහා ධාතු එකතු වෙලා ගණී භවණේ වෙලා. එහෙනම් අතනත් ක්‍රියාවලිය නෙමෙයි, ඒ කියන්නේ ඒ කරපු වැඩේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ? අන්න හරි. ඒ ප්‍රශ්නේ නැත්නම් ඒ ක්‍රියාව එකට එකතු කරලා මොන කරලා තියෙන්නේ? ෆික්ස් කරලා තියෙනවා, ඝන කරලා තියෙනවා. කොහොමද? ඒ කියන්නේ වැලි හැලීම කියන වැඩේ, ඒ ක්‍රියාව මොකක් කරලාද තියෙන්නේ? එකට එකතු කරලා ෆික්ස් කරලා තියෙනවා, ඝන කරලා තියෙනවා, මිටි කරලා තියෙනවා, අයිති කරලා තියෙනවා. තව වචනයක් කියන්න හොඳ දන්න වචනය. වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ වැලි හැලීම කියන ක්‍රියාවලිය කවුරු හරි කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ක්‍රියාව වෙන් කරලා තියෙනවා, ගුලි කරලා තියෙනවා, එකතු කරලා තියෙනවා, ෆික්ස් කරලා තියෙනවා. කවුරු හරි කෙනෙක් ෆික්ස් කරලා ඒකට එකතු කරලා තියෙනවා. ඒ නිසා දැන් මොකෝ වෙන්නේ? දැන් මේ හිත නැමැති වටාත්තට ඕක through යන්න බෑ. කෙලින්ම ගිහිල්ලා වදිනවා, අර ෆික්ස් වෙච්ච එකේ වදිනවා. ඒක නර වැලි හැලීම නැමති ක්‍රියාව මොනෝ කරලා තියෙන දැන් ෆික්ස් කරලා තියෙන්නේ ෆික්ස් කරලා තියෙනවා කිව්වේ ඒක වෙන් කරලා තියෙනවා දැන් හිතන්නකෝ පිංගුතුනි ඒක වෙන් කරලා නැහැ කියලා දැන් මේක මේ උදාහරණයෙන් ගන්න දැන් මේක අපි මොකද්ද කිව්වේ සතර මහා ධාතුව වෙන් කළා නැත්තම් ගණී භවනේ වෙලා එකක් කරලා තියෙන්නේ අපි කිව්වා මොනවද උත්තරේ එහෙනම් කරන්න ඕනේ ඒ එකට එකතු වෙච්ච එක විසිරවන්න කියලා කිව්වා විසිරවන්න කියලා කිව්වා එහෙනම් අතන මොකද්ද කරන්න ඕනේ ඒ ක්‍රියාවලිය කියන එක විසිරවල බලන්න ඕනේ ඒ විසිරවල බැලුවට පස්සේ ඒ ක්‍රියාවලිය කාටද අයිති ඒක කාටද අයිතිද ඒක වෙන් කරන්න පුළුවන් දේ ක්‍රියාව ද වෙන් කරන්න බෑ පෙඟතනේ අන්නේ වෙන් කිරීම කියන එක එතනින් අයින් කරපු ගමන් ඒ ක්‍රියාව විසිරෙනවා විසිරෙනවා කියලා කිව්වේ අන්නර එකට එකතු කරපු බව නැති වෙනවා විසිරෙනවා විසිරුණාට පස්සේ මොකද වෙන්නේ මේ හිතට පුළුවන් ඒක ත්‍රූ යන්න මේ වටාත්ත මේ මෙන්න මේක හරහා ගියා වගේ තේනවද මං අපි තව උදාහරණයක් ගමු කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් කියනවා ඔබගේ හිත ගැටෙනවා ගැටෙනවා මොකද වෙන්නේ ගැටෙනවා ගැටෙනවා කියන එක වෙන්න නම් අවම වශයෙන් කාරණා දෙකක් තියෙනවා නැත්තම් ගැටීම කියන එක වෙන්නේ නැහැ එහෙනම් දැන් කවුරු හරි කෙනෙක් කියන එකක් එක ගැටෙන්නේ ඇයි ඒ ඔය පිංගුතුනි ඔය කරන්නේ කතාවක්නේ අපි ඔබට කියනවා වචී සංකාර කියලා ඒ කියන්නේ වචන කතා කරනවා වචන කතා කරනවා කියන එක ඝන වුණාට පස්සේ වෙන් වුණාට පස්සේ මොකද වෙන්නේ දැන් හැපෙන්න පුළුවන් ඒක පිංගුතුනි හැපීමේ හැකියාවක් තියෙනවා එහෙනම් මොකද කරන්න ඕනේ ඒක විසිරවන්න ඕනේ විසිරවල බැලුවට පස්සේ මොකද වෙන්නේ ඒ උදා වෙච්ච වචන පොදිය කියන එකට මොකද වෙලා තියෙන්නේ අයිතිකරුවෙක් නැහැ පිංගුතුනි ඒ නිසා දැන් ඒකත් එක්ක ගැටෙන්න දෙයක් ඒකේ නැහැ. මොකද ගැටෙන්න නම් පිංගුතුනි මේ බන්ධන එකට එකට ගෑවිලා එකතු වෙලා ෆික්ස් වෙන්න ඕනේ හැමදෙසෙම. මොකද ෆික්ස් දෙකක් තමයි හැමදෙසෙම මොන වෙන්නේද? ගැටෙන්නේ සහ ඇලෙන්නේ. ඔබ දැකලා තියෙනවද ඇලිලා තියෙනවා? මොකද්ද කියලා ඇහුවම මුකුත් නැහැ කියන. ඇලිලා මොකද්ද? මුකුත් නැහැ. දැන් එහෙම කිව්වොත් ඔබ පිළිගන්නවද ඇලිලා කියන කාරණාව? නැහැ වෙන්නේ. ඔබ පිළිගන්නවද ගැටුණා කියන කාරණාව? එකක්වත් පිළිගන්නේ නැහැ. ගැටුණා කියන එක පිළිගන්නෙත් නැහැ, ඇලුණා කියන එක පිළිගන්නෙත් නැහැ. එහෙනම් ඇලීම හෝ ගැටීම කියන එක වෙන්න නම් අනිවාර්යෙන් පිංගුතුනි මේ ෆික්ස් වීම ගණවීම එක්වීම කියන එක සිද්ධ වෙන්න ඕනේ. ඔය මනසේ වෙන ෆික්ස් වීම තමයි පිටුපස්සේ භෞතික ලෝකෙට ආවට පස්සේ මේ පේන්න තියෙන අපිට ගහකොළ සතා සිව්පාව කියලා ඔය පේන්නේ ඒවා. මේ සතර මහා ධාතු පිටුපස්සේ ගණී භවනේ වෙවි තව 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 තද වෙනවා පිටුපස්සේ මේ හිතෙන් නැගෙන ශක්තිය නිසා. නැත්තම් මේ සතර මහා ධාතු මොන වෙනවද? ඔය හිතෙන් පිඟුතුන ඔය එකතු කරලා ගැට ගහලා මිටි කරලා ෆික්ස් කරන වැඩේ නැවතුනොත් මේ සියලු ලෝක සියලු සත්වයන්ගේ සියලුම හිත්වලින් ඔබ හිතන් මොන වේද? මොනවා වේද? පිඟුතුනි එක නිමේෂයක් වෙන කලේ මේ මුළු සක්වලම පිඟුතුනි විසිරෙනවා. ඒ කියන්නේ පිඟුතුනි මේ පටවි ගතිය මේ පටවි ගතියට බැඳි බැඳි තියෙන පිළිගනි මේකට නිරන්තරයෙන් ශක්තිය සප්ලයි වෙනවා. ඒ ශක්තිය සප්ලයි කරන බැටරිස් තමයි අපේ මනස අවිද්‍යාව තුසනා තියෙන්නේ. මේ මනසින් නැගෙන හිත් වලින් පිංගුතුනි ඔය කියන කාරණාව මිටි කරන කාරණාව කරනවා හැමදෙස්සෙම. ඒකට හේතුව මිටි කරපු දේවල් තියෙනවා කියලා අත්දැකීමක් තියෙනවා, අවිද්‍යාවක් තියෙනවා. ඒ නිසා මිටි වෙච්ච දේවල් තියෙනවා කියන හැඟීම උප්පද්ද ගන්න මේ හිත ක්‍රියාත්මක වෙනවා, ඒක කරගන්න. අන්න එතකොට නැගෙන ශක්තිය එළියට යනවා. ඒකෙන් මේකතු මේ ලෝකේ නිර්මාණය වෙනවා, ඝනීභවනය වෙනවා, ඝන වෙන්න පටන් ගන්නවා. මේ පෘථිවිය හැදිරලා තින්නේත් එහෙම තමයි. ඒක වෙන පැත්තක්. එතකොට අපි එහෙනම් හොයලා බලන්න ඕනේ මේ වටාත්තට මේ මේසේ හැපෙන එක සදහටම නවත්තන්න ඕන. වටාත්ත මොකද්ද වෙන්න ඕන කාරණාව? මෙන්න මේ සතර මහා ධාතු ටික මේ එකතු වෙන එක මොනව වෙන්න ඕනද? මේක කොහොම හරි කරලා නවත්තන්න වෙනවා. මොකද අපි తాවකාලිකව මේක විසිරෙව්වා, තව ටිකින් මොකද වෙන්නේ? මේ මේසේ ආයෙ එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේක ආයෙ ඇවිල්ලා හැපෙනවා. සදහටම වින්දුනි මේ වටාත්තට මේ මේසේ හැපෙන එක නවත්තන්න ඕන නම් සදහටම සිද්ධ වෙන මොකක් කරන්නද? මේ සතර මහා ධාතු මේ එකට එකතු වෙන එක නවත්තන්න. එහෙම නැවැත්වුවොත් මොකක් වෙයිද? ආයි කවදාවක් අපේ ඉතුරු මේ වටාත හැපෙන්නේ නැහැ. එහෙනම් මට කියන්න, මේ තියෙන භෞතිකව මේ තියෙන ලෝකෙනේ මේ ඉතුරු. මේ මනසෙනේ මේ ගැටීම ඇලීම කියන කාරණා දෙක සිද්ධ වෙන්නේ. මනසේ ඇති වෙන ගැලීම ඇටීම කියන කාරණාවත් එකදී මේ ක්‍රමයට නම් වෙන්නේ. එහෙනම් මේ මනසේ හැදෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා සතර මහා ධාතු නෙමෙයි. මනස හැදෙන්නේ නැහැ සතර මහා ධාතු. මනස හැදෙන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. අන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන එකට එකතු වෙලා එකක් වෙන එක මොන ක්‍රමෙන් හරි මොනව කරන්න ඕනද? නවත්තලා දාන්න ඕන. ඒක නවත්තලා දැම්මොත් පින්තුනේ මේ හැම වෙලාවෙම මේ මනසට ගෝචර වෙන්නේ එකට එකතු වෙච්ච මිටි නෙමෙයි, විසිරිච්ච ස්වභාවය. ඒ කියන්නේ මේ මනසට බැරි වෙනවා පින්තුනේ ගැටෙන්න. ඊට පස්සේ ආයි ගැටිල්ලක් එන්නේ නැහැ. දැන් අපි මතකද දන්නේ එදා කතා කරා අපේ ඉස්සරහ මිනිස්සෙක් ඉන්නවා හිටගෙන. අපි කතා කරන්නේ කාත් එක්කද? ඒ ඉස්සරහ හිටන් ඉන්න කෙනා එක්කද? නැත්තම් කාත් එක්කද? අපි එදා මෙහෙම කතා කරා මතක ඇති.
මෙන්න මෙතන මිනිස්සෙක් ඉන්නවා. මෙන්න මෙතන ඔබ ඉන්නවා. මේ තියෙන්නේ ඉන්ද්‍රිය ටික. මෙන්න මෙතන තියෙනවා කවුද? මෙතන කවුද ඉන්නේ? අපි දාගමු මෙහෙම.
හරි. දැන් අපි මානසික ඇලීම් සහ මානසික ගැටීම් කියන ඒවා ගැන නම් කතා කරන්නේ. මේ සී කියන එක අදාළද? සී එක ගැටෙන්න පුළුවන්ද? ඈ සී එක ගැටෙන්න බෑ කාටද? අන්න හරි. දැන් අහගෙන ඉන්නව නේද? කැරි කැරි හිටියර. සමහරගේ නිදි මරගාද වගේ කියන. ඒට කියන. නෑ. හොඳයි හොඳයි. කොච්චර හොඳයිද? මොකද මං කියේ? සී දැන් අන්න හරි. සීත් එක්ක ගැටෙන්න බෑ කාටද? ඒට. ඇයි? දැන් සීත් එක්ක ගැටෙන්න බැරිද ඇත්තටම කාට හරි? තාපොට පටලවන්න. පටල ගම් මේක තියෙන හොඳයි. එතකොට ඈ බෑ මොන හරි කල්පනා කරගෙන ඉන්නද? මේ මොකද මේ? ඈ එක්ස් කියන්නේ කවුද? රහතන් වහන්සේ? නෑ නෑ. මොකද එක්ස් කියන්නේ? මේ එක්ස්ට පුළුවන් සීත් එක හැපෙන්න. මේ එක්ස් කියලා කියන්නේ පිටුනේ මේ එළියේ තියෙන කතාව.
මේ තියෙන සතර මහා ධාතු. මේ තියෙන මොකද්ද? එයාගේ ශරීරය.
මේ තියෙන මොකද්ද? මේ තියෙන්නේ ඒගේ කය.
මේ තියෙන්නේ
බීගේ කය. මේ දෙන්නට හැපෙන්න බැරිද ඕන්න? ඕන්න බල. දෙන්නේ දෙපැත්තෙන් දුවගෙන දුවගෙන එකම රේඛාවක වේගෙන් දුවගෙන ටිකක් වෙලා ගියම කොහෙන්ද? දත් වගේ බිම වැටිලා තියේ. හැපෙන්නේ නැද්ද? හැපෙනවා. ඇයි ඒ හැපෙන්නේ? ඒ දෙන්න සතර මහා ධාතු මොන වෙලා තියෙන්නේ? එකට එකතු වෙලා ඝන වෙලා තියෙන්නේ. ඔය අතර කෙනෙක් දුවගෙන එද්දී 이르දි ප්‍රාතිහාරයක් පාලා සූලඟ බවටපත් වෙනවා. දැන් හැපෙනවද? හැපෙන්නේ නැහැ. ඇයි ඒ? අර ස්වභාවය වෙනස් වුණා, විසිරුණා. දැන් හැපෙන්නේ නැහැ. මේ දෙන්න හැපෙනවා. මේ දෙන්නක තියෙන වෙන කතාවක්, මේ දෙන්නක තියෙන සම කතාවක්. අපි මොන ප්‍රශ්නෙට උත්තරද හොයන්නේද? අන්න හරි. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ AB ගැටෙනවද නැද්ද කියන එක. රහත් උනත් මේ දෙන්න හැපෙන්නේ නැද්ද? ඒක හැපෙනවා අපිට. මේක ගැන අපි කතා කරන්නේ AB හැපෙන එක ගැන. දැන් මෙතන අපි කලින් කතා කරා අපි හැපෙන්න නම් මොනව වෙන්න ඕනද? මම මේක මකන්න නැත්තම් පැටලි. ඒ හැපෙන්න නම් මොකක් වෙන්න ඕනද? ඒකාන්තයෙන් කරුණ දෙකක් තියෙන්න ඕනි. ඒ වගේම තමයි මොන වෙලා තියෙනවද? ඒක එකතු වෙලා තියෙන්න ඕනි, ෆික්ස් වෙලා තියෙන්න ඕනි. ඒ ෆික්ස් වෙලා ඝන වෙලා තියෙන්න ඕනි. එකක් වෙන්න ඕනි, නැත්තම් වෙන් වෙන්න ඕනි. ඕන වචනයක් දාගම මේ කියන්නේ එක කාරණා, එක තේරුම් ගන්න මේ භෞතික දේ. එකට එකතු වෙන්න ඕනි, ෆික්ස් වෙන්න ඕනි, ඝන වෙන්න ඕනි. දැන් මෙතන මෙන්න මේ V හැදිලා තියෙනවනේ පිංගුතනේ. ඔබ දන්නවා B හැදෙනවා කියලා. මොකද ඔබ හොඳටම දන්නවා ඔබ මේ කතා කර කර හිටියට මේ සීත් එක්ක නෙමෙයි කතා කරන්නේ කියලා. ඔබ කතා කරන කාත් එක්කද? Bත් එක කතා කරන්නේ. එතකොට මේ Bව හදන්නේ මොනවෙන්ද? මොකද අපි කිව්වා අපි කියන්නේ සතර මහා ධාතුව තියෙන්න ඕනේ ෆික්ස් වෙන්න නම්. ෆික්ස් වෙන්න බෑ මුකුත් නැතුව. දැන් අපිට මෙතන කතා කරන්න පුළුවන් ද මේ වටාත් හැපුනේ මේසේ. සතර මහා ධාතු නෑ. ඒතර මොකද ෆික්ස් උනේ? එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ෆික්ස් වෙන්න නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොකක් හරි මැටීරියල් එකක්. මොකක් හරි දෙයක් තමයි ෆික්ස් වෙන්නේ පිටින්. නේද? එතකොට මෙතන තියෙන්නේ ෆික්ස් වීමක් නා. මේ ෆික්ස් වීම උනේ මොනවෙන්ද මේ? අන්න හරි. මොනවෙන්ද? දැන් මේ කියන B කියන ගණී භවනිත ස්වභාවය බී නැමැති ෆික්ස් වීම හැදිලා තියෙන මොනවද? මොනවද මේ ඝන වෙලා තියෙන්නේ? මොනවද මේ එකට එකතු කරලා මිටි බැන්දේ? අන්න හරි. රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ තේරෙනවද මේකද මේ කියන එක? මේ තියෙන්නේ පිටුනේ එළියේ තියෙන සතර ධාතු ශරීරය. හරිද? මෙතන තියෙනවා ඉන්ද්‍රිය ටික. ඉන්ද්‍රිය වලින් මොකද්ද කරන්නේ? මේ සතර මහා ධාතු ශරීරය කියන එක ඇසුරු කරගෙන ඩේටා එක මාත්‍රයක් ගන්න ඇතුළට අරගෙන ඉවරලා මෙතන හදනව මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. පැහැදිලිද? ඊට පස්සේ මොකෝ වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන ටික මොකද කරන්නේ? එකට මිටි බැඳලා කොහොම හරි කරලා එකක් කරනවා. ඒ කියන්නේ වෙන් කරනවා. ඒ කියන්නේ මේ රූපය මෙයාගේ, මේ වීම් දැනීම මෙයාගේ, මේ සංඥා මෙයාගේ, සංකාර මෙයාගේ, විඥාන මෙයාගේ. එතකොට මෙතනත් ඉන්න ගම මොකද්ද කරන්නේ? මෙතනත් හැදෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන ටික. මෙතනත් හැදෙනවා මේක උදෙසා රූප වේදනා සංඥා සංකාර විඥාන ටික. යම් රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් මම කියලා මිටි බඳිනවා. යම් රූප වේදනා සංඥා සංකාර විඥාන ටික එයා කියලා මිටි බඳිනවා. දැන් මොකෝ වෙන්නේ? අන්න හරි. දැන් වටාත්තක් තියෙනවා, මේසෙත් තියෙනවා. දැම්මකෝයින් එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. දැන් මේ ඇතුළාන්තයේ සිදුවෙන ගැටීම අයින් කරන්න නම් මොකෝ කරන්නේ? මේ ක්‍රමයම තමයි. වටාත්ත මේසෙ හැපෙන එක නවත්තන්නම කොවෙන්නේ? මේක ගණී භවනිත ස්වභාවය අයින් කළ විසිරුවන්න වෙනවා. එතකොට මේ හිතේ හැපෙන ගැටීම අයින් කරනම කොවෙන්නේ? ඒක ගණී භවනිත ස්වභාවය අයින් කරලා විසිරුවන්න වෙනවා. විසිරුවන කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන විසක්. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන අයිති වෙච්ච හෝ ඒවෙන් හැදිච්ච එකක් නෙමේ මේ තියෙන්නේ කියලා ඒක හිතන්න වෙනවා. මොකද මේ මානසික කතාවන්නේ මේ කරන්නේ පිංගුතුනි. මෙතන නම් පිංගුතුනි මේ සතර මහා ධාතුක වෙන් වෙන මොකක් හරි බාහිර ශක්තියක් දැම්මම මේක මේක වාස්ප වෙනවා. හොඳට ගිනි ගොඩක් යටින් ගහවන මොකෝ වෙන්නේ? ඈ මෙන්න මේ ගණී භවනිත ස්වභාවය වෙලා තියෙන බන්ධන ටික මොන වෙනවද? ඒ බන්ධන බිඳිනවා. ඒ බන්ධන ටික බිඳුනට පස්සේ පිංගුතුනි මේ සතර මහා ධාතුව මේ ගණී භවතින් ස්වභාවයෙන් අයින් වෙලා මේක වාතය බවට පත් වෙනවා. නැත්තම් මේකේ ශක්ති ටික එක එක ආකාරයට කැඩලා බිඳලා යනවා. දැන් ඔන්න විසිරුණා. විසිරුණාට පස්සේ එතනින් පස්සේ මේ වටාත් මේසේ ගැටෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒක තමයි අපි මේ කරන්නේ. මේ මනසේ ගණී භවණය වෙන එක අධික වේගෙන් සිද්ධ වෙනවා මේකත්. අධික වේගෙන් කියලා කියන්නේ කොච්චර වේගෙන්ද කිව්වොත් එහෙම මේ හිත යම් සංකාරයක් කියලා අඳුන ගත්තොත් අඳුන ගත්තකම මොකද කරන්නේ? ටක් ගල ඝන කරනවා. ඝන කරනවා කියන්නේ ෆික්ස් කරනවා. ඒ කියන්නේ දිව්වා. දිව්වා කියන එකේ මොකද්ද තියෙන හැඟීම? ඈ ෆික්ස් කරන්නේ නැතුව දිව්වා කියන එක ගැන හිතන්න බලන්න. ෆික්ස් කරන්නේ නැතුව දිව්වා කියන එක ගැන හිතන්න. ඒ කියන්නේ ෆික්ස්, ඒ කියන්නේ දිව්වා කියන එකේම ඒක ඇතුළෙම තියෙනවනේ මොකක් හරි එක. දිව්වා කවුරුත් නැහැ දුවලා. එහෙම කියන්නත් බෑ වගේ නේ නිකන්. දිව්වා කියන එකේ මොකක්ද තියෙන්නේ? ඒක ගණී භවණ වෙනවා පිළිගනි. සංඛාරයක් උදා වෙච්ච ගමන් මොකෝ වෙන්නේ? ඒක ගණී භවණ වෙනවා. ඒ කියන්නේ සංඛාරයක් මනසින් තේරුම් ගත්තා නම් තේරුම් ගත්ත සැනින් ගණී භවණ වෙනවා. ඒ කියන්නේ ෆික්ස් වෙනවා. ඒ කියන්නේ වෙන් වෙනවා. දිව්වා අහන ප්‍රශ්නය කවුද? ඔය ඒ කියන්නේ දිව්වා කියන එක ඝන වුණා කියලා කියන්නේ පිටුතුරේ දිව්වා කියන එකත් එක්ක එනවා හැඟීමක් කවුරු හරි දිව්වා කියලා. ඒ කියන්නේ කවුරු හරි කියන එකට ඇඳුවා. ෆික්ස් කරා, ඝන කරා, වෙන් කළා. ඒ කියන්නේ දිවීම කියන එක වෙන් කළා. එයාට වෙන් කළා. ඒක දිවීම කියන එකේ අයිතිකාරයක් ඉන්නවා දැන්. වේදනාවක් උදා වෙනවා. දැනෙනවා. දැනෙනවා කියන වචනේ කතා කරන්න ෆික්ස් නැතුව. දැනෙනවා කියන එක කතා කරන්න ෆික්ස් නැතුව. නිකන් හිතන්න බලන්න. හිතන්නවත් පුළුවන්ද බලන්න නිකන්. දැනීම කියන එක පුළුවන්. දැනෙන ඔය මම මේ ෆෑන් එක කරගෙනවා කියන එක න ඔබට යන්තම් හිතා ගන්න පුළුවන්. සතෙක්ව ගාව නැතුව හිතාගත්තේ නෝ ෆෑන් එක ගෑවෙනවා. කැරකෙනවා කියන එකට ඩග්ගල් මොකද ගෑවෙන්නේ? ෆෑන් එක ගෑවෙනවා. ඒක ටිකක් ලේසි නිසා මෙහෙම හිතන්නකෝ. කැරකෙනවා කියන එක සතෙක්ව ගාව නැතුව ඔබට හිතන්න පුළුවන් නේද යම් ප්‍රමාණයක්. يعني ෆෑන් එක කැරකෙනවා කියන එක සතෙක්ව ගාව නැතුව යන්තම් අල්ලගත හැකි නේද? ඒ හැඟීමට එන්න පුළුවන් යන්තම් හරි. දැනෙනවා කියන එක ගන්න බලන්න. දැනෙනවා. සෙන්ස් වෙනවා. හා ඒක ගන්න බලන්න. ඒකට සතෙක්ව ගාව නැතුව හිතන්න බලන්න. දැනෙනවා කියන එක හිතන්න ලේසිද? හිතන්න බෑ බැරි තරම් පිංගුතුනි මොනව වෙනවද? දැනෙනවා කියන එක වෙන් වෙනවා. නේද? කතා කරනවා. ඈ මොකෝ වෙන්නේ? කතා කරනවා කියන වචනේ කියද්දි මොකක්ද වෙන්නේ? නිකන් නිකන් කිචි ගැවෙනවා කියන්නේ නිකන් අහන්න කතා කරනවා මොකಾದ කතා කරන්නේ? එන්නේ නැද්ද? නේ. ඔකේ අමාරුම එක මං කියන්න. ඈ? කල්පනා කරනවා. කල්පනා කරනවා. කල්පනා කරනවා කියන එක හිතන්න බලන්න ෆික්ස් නැතු. කල්පනා කරනවා කියන එක ෆික්ස් නැතුව හිත බෑ හඳුන්නේ. කල්පනා කළා මට හිමුණොත් පිස්සු හැදෙනවා. පිස්සු හැදිලා හරි මට ආයි හිතෙනවා කල්පනා කරන්නේ මොකෙක් හරි තමයි. මම නොවෙනු වෙන්න පුළුවන්. මම කියන විදිහට මේ කල්පනා කරනවා කියලා මනසින් අඳුන ගන්නවා යම් සිද්ධියක් මේ ලෝකෙ සිද්ධ වෙන. ඒ සිද්ධිය හඳුන්වන්නේ කල්පනා කරනවා කියන සංඥාවේ. කල්පනා කරනවා කියලා කියන්නේ මේ ලෝකෙට උදා වෙන යම් යම් සිද්ධියක්. කොහොමද කියන්නේ? කල්පනා කරනවා කියලා කියන්නේ මේ ලෝකෙට උදා වෙන යම් යම් ලක්ෂණ මතු කරන යම් ස්ට්‍රක්චර් එකක්. මොකක් හරි යමක් කල්පනා කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ ගහක් තියෙනවා. ඒ ගහේ මලක් පිපේ. මලක් දැකලා තියෙනව නේද? අන්න ඒ වගේ කල්පනා කිරීමක් කියන එකක් මේ ලෝකේ මේ අවකාශයේ මේ හැදෙනවා එකක්. අර හතු පිපෙනවා වගේ හැදෙනවා. කල්පනා කිරීමක් කියලා එකක් හැදෙනවා. ඒ වුණාට ඒක නිකන් නිකන් පාළුයි වගේ නේ නිකන්. ඒ කියන්නේ මේ කියන්නේ නිකන් මේ වගේ නේ මේ මේ සිවුඩ මේ මෙන්න මේ හරි මේ කල්පනා කිරීම කියනවා හැදෙනවා නේ හාඳුනනේ. ඒක හරියන්නේ නැහැ. දැන් මේ මෙතන මේ මේක තියෙනවා කිව්වොත් එහෙම පාජේ තියෙන මේ තියෙන්නේ රස්නේ නැහැ. දැන් හිතන්නකෝ දැන් මේ මේ සිවුඩ මේක තියෙනවා වගේ මේ මේ සිවුඩ අඟලක් විතර උඩින් කල්පනා කිරීම කියන එක වෙනවා. මොකද කියන්නේ? නියන් එහෙම නිකන් එහෙම අත්දැකීමක් තියෙනවද ඔබට? ඒ කියන්නේ හාමුදුරේ මම පාරේ යනකොට බෝඩ් එකක් ඉස්සරහා මේ කල්පනා කිරීම කියන එක වුණා. ඔබ එහෙම කියන්නේ නැහැ නේද ගෙදර ඇවිල්ලා කාටවත්? ඔබ එහෙම කිව්වා නම් ඔබ අද මේ ආරවි නැහැ නේද මෙතන? කිව්වා නම් කියපු සැනින් ඔබ කොහෙද? කෙනෙක් ඒ ජාතක රෝහලේ අනිවාර්යෙන් ඇඳක ගැට ගන්නවා පිංගුතුනි. උඹට හොඳ ටෝම පිස්සු කියන්නේ. පිස්සු කියන්නේ හොඳටම ඒකේ අර උප්පරිම ඩීප්ම ලෙවල් එකේ එකක් හැදිලා තාම හඳුනගෙන නැහැ ඒ ලෙඩේ මොකද්ද කියලා. ඔබ කවදාත් එහෙම කියන්නේ. ඇයි පිංගුතුනි ඒක එච්චර නුහුරු? ඇයිතර නුහුරු? මං ඊයේ නිකන් දැක්කා ෆ්‍රිජ් එක ඉස්සරහා කල්පනා කිරීම වෙනවා. හරි නුහුරුයි නේද ඒක? මං ඊයේ දැක්කා අහසේ දිවීම කියලා එකක් සිද්ධ වෙනවා. මං ඊයේ දැක්කා අවකාශයේ කතා කිරීම කියලා එකක් වෙනවා. ආ එතකොටම අහනවා තමුසේ නම් මොකක් දැකලාද ඔයි දැන් හොල්මනක් දැකලා කියලා. කතා කරනවා නම් මොකක් එකක කර ඉන්නේ පැ කතා කරන්නේ? කතා කරනවා කියන්නේ කොහෙද බලව අවකාශෙ නැගින්නේ? නැවත ඇත්තටම කතා කිරීම කොහෙද නැගින්නේ? එහෙ තමයි කියන්නේ. කතා කිරීම කියන්නේ මොන වෙනවද? මේ එන් කතා කිරීම කියලා කියන්නේ පිළිගනු මේ ලෝකේ තවත් එක්තරා කතා කිරීම කියලා කියන්නේ මේ ලෝකේ තවත් එක්තරා මේසෙ වගේ එකක්. හැබැයි මීට වඩා ගොඩක් සියුම්. වචී සංකාර. මේ මේසෙ වගේට වඩා ගොඩක් සියුම්. පිටුදුර මේ ලෝකේ ඇත්තටම මෙහෙම තමයි තියෙන්නේ. මේ ලෝකෙ ගණී බව නිසා ස්වභාවයේ අඩු තැන ඉඳලා වැඩි තැන දක්වා තියෙන ස්වභාවයක් තියෙන බින්දු. මේ ලෝකෙ ගණී භවනේ වෙච්ච එකින් වැඩිම දේවල් ගෝචර වෙනවා ශරීරයට. ගොඩාක් ඝන වෙච්ච දේවල්. ඒවා මොකටද ගෝචර වෙන්නේ? ඒ කියන්නේ එහෙම දේවල් තියෙනවා කියලා සෙන්ස් කරන්න පුළුවන් උපකරණයක් තමයි ශරීරය කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙම දේවල් තියෙනවා කියලා විතරයි මිසක් ඒක අල්ලන්න බෑ. රූපේ හැදෙන්නේ මනසෙනේ. ඒ කියන්නේ මේ එළිය ගණී භවනිස දේවල් තියෙනවා කියන එක හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් හැදිලා තියෙනවා. ඒකට කාය ඉන්ද්‍රිය කියලා කියනවා. මනස කියලා කියන්නේ ශරීරය කියලා කියනවා. කාය ඉන්ද්‍රිය. කාය ඉන්ද්‍රිය කියන සෙන්ස එකට පුළුවන් මේ මෙන්න මේ මට්ටමට ගණී භවදීන් ගණී භවනේ වෙච්ච දේවල් මේ ලෝකේ තියෙනවා කියලා අල්ලගන්න. හිතන්න ඔබ ඉන්ද්‍රිය ශරීරයක් නැහැ කියලා. ඒ කියන්නේ කාය ඉන්ද්‍රිය නැහැ කියලා හිතන්නකෝ. දැන් මොකෝ වෙන්නේ? මේ චතුජ කය නැමති ගණී භවනිත මේ කය සහ ඒකත් එක්ක ඉන්න කාය ඉන්ද්‍රිය නැහැ කියලා හිතමුකෝ. දැන් මට කියන්න ගණී භවනිත දේවල් සෙන්ස් වෙනවද? ඈ? ඒ කියන්නේ මේ සතර මහ මේ මේ කාය ඉන්ද්‍රියට ගණී භවනිත දේවල් වලින් කාය ඉන්ද්‍රියට ගෝචර වෙන දේවල් ටිකක් තියෙනවද මේක තුනේ? එම් ගෝචර වෙනවා කියලා කියන්නේ කාය ඉන්ද්‍රිය ඔය ගණී භවනිත දේවල් එක්ක ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් හදනවා රූපයක්. ඔන්න ඔය කියන දේ නැත්තම්. ඒකට අපි කියනවා කයක් නැහැ කියලා. ඒගොල්ලෝ මේ ශරීරයක් නැහැ කියලා කියනවා. එහෙම නැති ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවා නම් අන්න ඒ ස්වභාවයට මේ ගණී භවනිත දේවල් සෙන්ස් වෙනවද? සෙන්ස් වෙන්නේ නැහැ පිංගසෙන්. ඒකයි පින්තු බ්‍රහ්මෙක් මේ පුටුව හරහා යන්නේ. මොකද කාය ඉන්ද්‍රියක් නැහැ. මේවා නැති නිසා ස්පර්ශ වෙන්නේ නැහැ. ඒක වයර් මාරු වෙනවා. මොකද නික ලොකෝට ඉඳන් බලන එක ඉන්නවා හිතර බලන්න. මේ වැඩක් ඇත්තෙම නැත්තම් හිතර බලන්න එහෙම තමයි වෙන්නේ. කාය ඉන්ද්‍රිය නැහැ. ඒ නිසා මේ ගණී භවනිත දේවල් අහුවෙන්නේ නැහැ පිටු. ඒතර අපිට ඇයි අහුවෙන්නේ? දැන් අපේ ඔළුව මේ බිත්තිය හැපුණා. ඇයි පැලෙන්නේ? ඒ හොඳට සෙන්ස් වෙනවා පිටු. ඔන්න බලන්න පුළුවන්. ඒ කාය ඉන්ද්‍රිය තියෙනවා. ඒ නිසා මේ ලෝකේ ගණී භවනේ වෙච්ච දේවල් වලිනුත් යමක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊට වඩා ගණී භවනේ වීම අඩු ඒවා තියෙනවා මේ ලෝකේ. ඒවට කියනවා මොනවද? රස. දිවට දැනෙන්නේ රස කියලා කියන්නේ. රස කියන පාටිකල්ස් පිටුතුනි මේ තරම් ගණී භවනේ වෙලා නැහැ. රස රූපේ ගැන නෙමෙයි අහන් කියන්නේ. ඒ කියන්නේ මේ සතර මහා ධාතුයි පිටුතුනි ගණී භවනිත ස්වභාවය මීට වඩා අඩුයි. අන්න ඒව සෙන්ස් කරගන්න හැදිච්ච උපකරණය තමයි දිව කියලා කියන්නේ. මේ ලෝකේ ඊටත් වඩා ගණී භවනේ අඩු විච්ච ස්වභාවය දේවල් තියෙනවා. ඊටත් වඩා ගණී භවනේ අඩුයි. ඒ මොනවද ඒ? ඒවට ගන්ධ කියලා කියනවා. ගන්ධසාරය කියලා කියනවා. ඒ කියන්නේ වාතයත් එක්ක මිශ්‍ර වෙච්ච සාරයක් ඒක. ගන්ධසාරය. ඒ කියන්නේ මේට වඩා ඊටත් වඩා ගණී භවනේ අඩුයි. ඒක ඒව සෙන්ස් කරගන්න ඉන්ද්‍රියක් අපි ගාව තියෙනවා. ඒකට කියනවා නාය කියලා. ඊටත් වඩා මේ ලෝකේ ගණී භවනේ අඩු දේවල් ටිකක් තියෙනවා. ඒවට කියනවා ශබ්ද කියලා. මේ ශබ්ද තරංග. ඒවා මේ තරම් ගණී භවනේ නැහැ පිටතින්. ඒ ශබ්ද තරංග සෙන්ස් කරගන්න උපකරණයක් තියෙන එකට කියනවා කන කියලා. ඊටත් වඩා ගණී භවනේ අඩුයි ආලෝකය කියන එක. අන්න ඒක සෙන්ස් කරගන්න තියෙන එක ඇහැ කියලා. ඊටත් වඩා ගණී භවනේ අඩුයි තියෙනවා මේ ලෝකේ. එකෙනි ඊටත් වඩා ඝනත්වයේ අඩු ස්ට්‍රක්චර්ස් මේ ලෝකෙට උදා වෙනවා. මොනවද ඒ? ඈ? නාම ධර්ම කියලා කියන්නේ ඒවට. වේදනා, සංඥා, සංකාර, විඥාන. වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන්නේ පිටුතුනේ මේ ලෝකෙට අර අපි කිව්වේ දැන් කාරණා ටික භෞතික උදා වෙන දේවල් ටික. ඒ කියන්නේ ස්ට්‍රක්චර්ස් පිටුතුනේ ඒ වගේම සියුම් කියන්නේ අද්දි සියුම් දේවල් වල ඒව උදා වෙනවා. ඒවට අපි නාම කියලා කියනවා. වේදනා කියලා කියන්නේ අන්න එහෙම එකක් වෙනුදුනි. වීම දැනෙනවා. දැන් එනවනේ එක. වීමත් දැනෙනවනම් මොකාටද? මොකාටවත් නෙමෙයි. වීම දැනෙනවා. අපිට ඕන නම් සීමාවක් කියන්න පුළුවන්. මෙන්න මේ සීමාව ඇතුලේ වීමවල් දැනෙනවා. කාටද කියන්න බෑ. මෙන්න මේ ප්‍රදේශය කියන්න පුළුවන් ඕන. ඒ කියන්නේ යම් සීමාවක් පනවල කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රදේශයේ වීමවල් දැනෙනවා. මොකද ප්‍රදේශ කිව්වේ? මොකද ප්‍රදේශ කිව්වේ? ඔන්න ඔය කිලෝ 50 60 බර ශරීරේ. ඔය ශරීර කූඩුව කියලා කියන්නේ පිටුතුනේ. කූඩුව. කූඩුවේ තියෙනවානේ අවුට්ලයින් එක. එජ් එකක් තියෙන්නේ. කූඩුවක්. කූඩුවක් කියලා කියන්නේ මේ මුළු පෘථිවියම කූඩුවක්. කූඩුව. අන්නේ කූඩුව ඇතුලේ නැත්තම් ඒ කූඩුව ඇසුරේ ඒ කූඩුව කූඩුව ඇස්සේ මොනවා හැදෙනවද? මේ වේදනා කියන දේවල් හැදෙනවා. ඒක හරියන්නේ කම්පේනේ කූඩුවක් තියෙනවා ඒක ඇතුලේ ගිරවෙක් ඉන්නවා. දැන් ගිරව කොහෙද හැමදේසම ඉන්නේ? කොහෙ ඉන්නේ? ඒක කූඩුව ඇතුලේ සීමා වෙලා තියෙන්නේ. ගිරව් දැකලා තියෙනව නේද? ද ඒ ගිරව ඉන්නේ මොකක් ඇතුලේද? ඒ කූඩුව ඇතුලේ. ඒ කූඩුව ඇතුලේ තමයි ඒ ගිරව කියන එක තියෙන්නේ. දොර වේදනාව කොහෙද තියෙන්නේ? අන්න ඒ වගේ වෙනකන්. වේදනා කියන දේවල් මේ ශරීර කූඩුව කියන සීමාව ඇතුලේ හැදෙනවා. කොච්චර කල් හැදෙනවද? ඈ ඒකට අවශ්‍ය කරන හේතු ටික තියෙනකන් ඒ කූඩුව ඇතුලේ ওই ටික හැදි හැදි තියෙනවා. කවුරු හරි වෙනුවෙන්ද හැදෙන්නේ? ඔන්න ඕක අපි තේරුම් ගන්නවා. කවුරු හරි වෙනුවෙන්ද ඒ ටික හැදෙන්නේ කූඩුව ඇතුලේ? නෑ නෑ. එහෙනම් ඇයි හැදෙන්නේ? දැන් ඔක මෙන්න මේ වගේ නේ පිටුනේ. කොස් ගහක් ඔන්න ඉන්දනවා. දැන් කොස් ගෙඩි හැදෙන්නේ කොයි හරිය වගේද? මොකද්ද මේ කොස් ගහ? දැන් කොස් ගෙඩි හැදෙන්නේ කොයි හරි වගේ? මේ හරි වගේ ගෙදර වහලේ උඩ වගේ නෑ. කොයි හරියද හැදෙන්නේ? මේ හරිය තමයි හැදෙන්නේ. මෙහෙ තමයි හැදෙන්නේ. ඇයි මෙහෙ හැදෙන්නේ? දැන් මේ කොස් ගහ ඉල්ලන නිසාද? මේ කොස් ගහ ඉල්ලන නිසාද මේ හරිය හැදෙන්නේ? නෑ නෑ. මේ කොස් ගහ කියලා කියන්නේ යම් කිසි පරිසරයක්. ඒ පරිසරයේ හැදෙනව මොනවද? කොස් ගෙඩි. කාටද හැදෙන්නේ? කොස් ගහටද? නෑ. අන්න ඒ වගේ වෙනසනේ. ආයි අරින් අනිත් එක නෑ පැත්තේ. අර මොකද? දැන් මේක නම් කූඩුව. මේ තමයි කූඩුවේ සීමාව. අර තියෙන මොකද්ද? ඒත් කූඩුව තමයි. ශරීර කූඩුව. ඒ කූඩුවේ මොනවද හැදෙන්නේ? කොස්, පොල්, දෙල්. ද? මොනවද? අන්නාර. මොනවද? ඒක කොහෙද හැදෙන්නේ?
මෙන්න මේ හරි.
ඒක මොනවද හැදෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒ කූඩුවේ ඒව හැදෙනවා, මේ කූඩුවේ මේව හැදෙනවා. දැන් මේ කූඩුවේ හැදෙන ඒවා නම් කමක් නැහැ. අර කූඩුවේ මොකක් හරි හැදුනොත් එහෙම කතා කරන්නත් කැමති නැහැ. අන් අර කූඩුව ඇතුලේ වේදනාවක් හැදුනා. එහෙම කියන්නේ නැහැ. වේදනා නම් මොකක් වෙනවද? වීමක් දැනෙනවා නම් ඒකට කවුරු හරි ඉන්න ඕනේ කියලා. කොස් ගෙඩියක් හැදෙනවා නම් ඒකට කවුරු ඉන්න ඕනද? එහෙම හිතෙන්නේ නැහැ. හැබැයි කොස් ගෙඩියක් හැදෙන්න නම් කොස් ගා තියෙන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන හැදෙන්න නම් කූඩුවක් තියෙන්න ඕනේ. කූඩුව කවුද හැදුවේ? දැන් ඔය කූඩුව කවුද හැදුවේ? ආ, කූඩුව හදාගත්තේ අද උස්සන්න බං ස්වාමීනි, මම තමයි කූඩුව හදාගත්තේ. ඒ නිසා තමයි මේ උසට, මේ පල්ලට, මේ දිගට, මේ කොණ්ඩෙට, මේ දට් සෙට් එක දාගෙන මේ මම තමයි ප්ලෑන් කරගත්තේ. අද උස්සන්න බං මමයි කූඩුව හදාගත්තේ කියනවා. කූඩුවක් ඔබ හදාගත්තේ නැහැ. මේ ලෝකෙට මේ කූඩුවක් හැදුනේ ඉතින්. හත්තක් තිබුණා වගේ හැදුනා. හැදුන වෙලේ ඉඳලම කෝ වෙන්නේ? ඉතින් කූඩුවක් හැදුනා නම් ඒ කූඩුව හැදීම නිසා ඒක හේතු කරන් යමක් වෙනවා නම් අන්න ඒක හැදිච්ච දවසේලම කෝ වෙන්නේ? වෙනවා. කොස් ගහ කියන එක හැදුනා නම් මේ ලෝකෙට කොස් ගහ කියන පරිසරය නිසා යම් දිසි දෙයක් ඒ ප්‍රදේශයේ වෙන්න નિયમિતයි නම් ඒක කොස් ගහ ඉපදිච්ච දවසේලම කෝ වෙන්නේ? ඒක වෙනවා. ඒ නිසා කොස් කොළ හැදෙනවා, කොස් ගෙඩි හැදෙනවා, කොස් ඇට හැදෙනවා, කොස් මදුළු හැදෙනවා, වරක හැදෙනවා, පොලොස් හැදෙනවා, පොතු හැදෙනවා. ඉතින් පොල් හැදෙනවද? පොල් හැදෙන්නේ නැහැ. පොල් හැදෙන්නේ නැහැ. ඒව හැදෙන්නේ කොහෙද? ඒ පරිසරයේ. දැන් එන මේ පරිසරේ මොනවද හැදෙන්නේ? ඒව හැදෙන්නේ ඒව තමයි. දැන් මොකද ප්‍රශ්නේ? වේදනාව කියන එක හැදෙන මෙන්න මේ කියන මේක ඇතුළු පිටු රූප වේදනා සංඥා සංකාර විඥාන හැදෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන හැදෙනකොට මොකද වෙන්නේ? ඒ හැදෙන එක මොනව කරනවද? ගණී භවනය කරගන්නවා, එකතු කරගන්නවා, ෆික්ස් කරගන්නවා, වෙන් කරගන්නවා. වේදනාවක් හැදිච්ච ගමන් එක්කෝ මගේ නැත්නම් උගේ. උගේ කියන එක හොඳ නැහැනේ. එයාගේ එක්ක මගේ නැත්නම් එයාගේ නැත්නම් සතෙක්ගේ මොකක්ද අනිවාර්ය වෙන්න ඕන? මොකද්ද වීමක් දැනුණා නම් අනිවාර්යෙන් මේක ෆික්ස් වෙන්න ඕනි. ෆික්ස්ුනේ නෑ වගේ නනික සෑහෙන්න අවුල් වෙනතුනි. අවුල් නිසා මොකද වෙන්නේ? වැඩි වෙලාවක් අවුලෙන් ඉන්න බෑනේ. ඒ නිසා මොකෝ කරන්නේ? අවුල් නිසාම හිතම ආයි ක්‍රියාත්මක වෙලා මොකෝ කරන්නේ? ඒ අවුල් නැති තත්ත්වයට පත් කරනවා. ඒ පත් කරනකොට මොකක් වෙලා තියෙන්නේ? අර වීමක් දැනීම අයිතිකමක් නැතුව ඔය ඔබට හිනකොට එන්නේ නිකන් අවුල් වගේ කම. ඔන්නේ අවුල් ගතිය නිසා ඒ අවුල් ගතිය निराවුල් කරලා දෙන්න ආන්ගේ වේදනාව මොනව කරලා දෙනවද? ෆික්ස් කරලා දෙනවා, එකතු කරලා දෙනවා, ඝන කරලා දෙනවා. කල්පනාවක් හැදෙනවා අර ශරීර කූඩුව ඇතුලේ. දැන් මොකෝ වෙන්නේ? කල්පනාවක් ශරීර කූඩුව ඇතුලේ හැදෙනවා. දැන් සෑහෙන අවුල් පිටු. කල්පනාවක් කියලා එකක් හිතාගන්න තමාරුයි. එක්කෝ ඒ කල්පනාව කාට හරි වෙන කෙනෙකුට අයිති කරනවා, එක්කෝ ඒ කල්පනාව මම කියන එකට අයිති කරනවා. මම කියන එකටයි එයා කියන එකට අයිති කරාට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් දෙන්න පිංගුතුනි කරුණ දෙකක් හැදුනා. මම ඉන්නවා, තව කෙනෙක් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා. එහෙනම් ඔය ඇලීම ගැටීම කියන කාරණා දෙක සිද්ධ වෙන්නේ මොකක් වෙන නිසාද? මෝහය නිසා, මුලා වෙන නිසා. මුලා වෙන නිසා වෙන් වෙනවා, වෙන් වෙන නිසා අරද කාරණා දෙක ක්‍රියාත්මක වෙනවා. හරිද? ඒ නිසා තමයි පිංගතුනි අපි මේ මනස විසින් ෆික්ස් කරන දේවල් මොනව කරන්නේද? විසිරුවන්න උත්සාහ කරනවා. විසිරුවන්න උත්සාහ කරාට පස්සේ මේ වටාත්ත මේ මේසේ හැපෙන්නේ නැහැ වගේ මොන වෙනවද? හැපෙන්නේ නැතුව යනවා. දැන් එහෙනම් කියන්න බලන්න අර ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ මොකද්ද කියලා? මතකද ප්‍රශ්නේ? මොකද්ද? වැලි තියෙනවා ටයිල් එක උඩ මේ අතු ගාලා තිබ්බේ කුඩ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? යම් කිසි සංඛාරයක් මේ ලෝකෙට උදා වෙලා. මේ වැලි නිකන් හැලෙන්නේ නැහැ නේ මේකතුනි. කවුරු හරි මිනිස්සෙකුක අරන් ඇහිලා දාලානේ. දාලා හෝ මොකක් හරි වෙලා. ආන්ගේ මේ ලෝකෙට ශරීර කූඩුවක් ඇතුලේ හටගත් සංඛාරයට මොකක් පණවලක් දැන් ඔය තියෙන්නේ? ෆික්ස් වීමක් පණවලා තියෙන්නේ. වෙන්වීමක් පණවලා තියෙන්නේ. ඒ නිසා දැන් පුළුවන් මොකක් වෙන්නද? ගැටෙන්න. වෙන් කරගත්ත ගමන් ගැටෙනවා පිංගතුන. එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. එක්ක හොඳයි කියලා කියනවා, නැත්තම් නරකයි කියලා කියනවා. ওই දෙකම ක්‍රියාත්මක වෙනවා. හොඳ නරක ඇප්ලයි වෙනවා. මහා පුදුම භයානක වැඩක් පිංගතුන ඔය. ඒ කියන්නේ යමක් ගණී භවනේ වෙච්ච ගමන් ෆික්ස් වෙච්ච ගමන් පිංගතුනි ඒකට අදාළ ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්න මහ පුදුම භයානක දෙයක් ඒක. දැන් මේ සතර මහා ධාතු පිංගතුනි ගණී භවනේ වුණේ නැත්තම් මේ විදිහට ගණී භවනේ වුණාට පස්සේ මතුවෙන ලක්ෂණ මතුවෙන්නේ නැහැ නේද මේකේ? දැන් මේකේ පිංගතුනි විශේෂ ලක්ෂණ ටිකක් මතුවෙන්න පටන් ගත්තානේ. ওই ලක්ෂණ ටික මතුවෙන්න පටන් ගත්තේ මේ සතර මහා ධාතු මොන වුණාට පස්සේද? මේ ඝන වුණාට පස්සේ, ෆික්ස් වුණාට පස්සේ. මේක තව තව ෆික්ස් වෙන ලක්ෂණ මොකද වෙන්නේ? ලක්ෂණ වෙනස් වෙනවා. මේක ෆික්ස් වීම අඩුවෙන් මොකද වෙන්නේ? ගණිත් ඝනත්වය අඩුවෙන් මොකද වෙන්නේ? ලක්ෂණ වෙනස් වෙනවා. ඒ භෞතික ලෝකයේ. අභ්‍යන්තර ලෝකයේ ওই මේ කියන සිද්ධිය මේ එතන වුණාට පස්සේ ගණී භවනයක් වෙච්ච ගමන් ෆික්ස් වෙච්ච ගමන් පිංගුතුනේ මහා භයානක සිද්ධියක් සිද්ධ වෙනවා. මොකද්ද? ඒ තමයි පිංගතුනි මැරිලා තිබිච්ච, අක්‍රීය වෙලා තිබිච්ච දෘෂ්ටි මොන වෙන්න පටන් ගන්නවද? සක්‍රීය වෙන්න පටන් ගන්නවා පිංගතුනි. ඒ කියන්නේ වෙන් වූ දේවල් සම්බන්ධව තියෙන හොඳ හෝ නරක කියන දෘෂ්ටි තියෙන්නේ. ඒ කියන්නේ ඒව පිළිබඳ දරන අදහස් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙන්න මෙතන පිංගතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන ෆික්ස් වුණාට පස්සේ ඒක කෙනෙක්නේ. අනේ කෙනාලා සම්බන්ධව තියෙන දෘෂ්ටි තියෙන්නේ හොඳ නරක කියලා ඒවා. එයා හොඳයි. කියන්නේ කෙනාලා හොඳයි. කෙනාලා නරකයි. කෙනාලා නපුරුයි. කෙනාලා මෝඩයි. කෙනාලා අරමයි. කෙනාලා මෙහෙමයි. කෙනාලා ඉතින් වෙන මොකක් කියන්නේ? කෙනාලා සම්බන්ධව පිංගුතුනේ මේ ලෝකෙන් ආපු දෘෂ්ටි තියෙන්නේ. පුංචි කාලේ ඉඳලා මුළු සංසාරෙම ආපුවා තියෙන්නේ. කෙනාලා මෙහෙම කියලා අදහස්. අන්නේ මැරිච්ච මලවුන් මොන වෙනවද පිංගුතුනේ? කෙලින්ම පිංගුතුනේ ඒවට පණ එනවා. කෙලින්ම මේ ඔක්කොම ඇක්ටිව් වෙන එක පාටම. දැන් මොකද වෙන්නේ? දැන් පිංගුතුනේ අර රූප වේදනා සංඥා සංඛාර විඥාන මිටිය වෙන් වෙච්ච ගමන් ඒකට ගැළපෙනම ආසන්නම දෘෂ්ටි තියෙනවා නම් මොකද වෙන්නේ? ටග් ගාල ඇක්ටිව් වෙලවා. ඇක්ටිව් වෙච්ච ගමන් ඒකේනා එක්කෝ නරකයි කියලා හිතෙනවා, එක්කෝ හොඳයි කියලා හිතෙනවා. ඒත් එක මොකද වෙන්නේ? ඈ එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා. පේනද විගති ලෝකේ? ලෝක ඒ කියන්නේ ලෝකයේ ඒ වෙලාවේ හැදෙන විදිහ පිටත ඒ වෙලාවේ හැදෙනවා. මූල ඒකකයේ තියෙනවා වෙන්වීමේ. මේ ළඟදී අපිට කරපු දේශනාවක ගුරුහාමුදුරුවෝ කිව්වා, ඔබ වහන්සේලා පැවිදි ප්‍රවෘජ්ජාවෙන් ඉන්නේ, ඔබ වහන්සේලාට තියෙන ෆයිට් එක සටන මේ රාග දේසත් එක්ක තියෙන සටනක් නෙමෙයි. ඔබ වහන්සේලාගේ සටන තියෙන්නේ මෝහයත් එක්ක. මෝහයත් එක්ක තියෙන ගනුදෙනුවක් අපිට තියෙන්නේ. රාග දේසත් එක්ක කතා කරලා තේරුමක් නැහැ. රාගදේශ කියලා කියන්නේ ඇලීම හෝ ගැටීම. ඇලීම හෝ ගැටීම වෙන්නේ දෘෂ්ටි සක්‍රිය වෙන නිසා. දෘෂ්ටි සක්‍රිය වෙන්නේ ඒ දෘෂ්ටියේ මූල අවස්ථාව ක්‍රියාත්මක වෙන නිසා. මොකද ඔබ මට කියන්න පිඟතුනි, ෆික්ස් දේවල් වලට පරිබාහිරව මේ ලෝකෙ වෙනත් දෘෂ්ටියක් මොකක් හරි, කියන්නේ ෆික්ස් දේවල් සම්බන්ධයක් නැති දෘෂ්ටියක් කිය. එන් ෆික්ස් දේවල් සම්බන්ධ, ඒ කියන්නේ ෆික්ස් දේවල් ගෑවිලා නැති දෘෂ්ටියක් කිය. ෆික්ස් දේවල් ගෑවිලා නැති දෘෂ්ටියක් කිය. ඇයි නිවන? නිවන නිවන හොඳද නරකද? මොකද කියන්නේ? නිවන හොඳද නරකද? කියන්න බෑ පිඟුතුනි. ඒ කියන්නේ ලෝකේ තියෙන සියලුම දෘෂ්ටි ඔය තියෙන්නේ පිඟුතුනි ෆික්ස් දේවල් සම්බන්ධව. නිවන සම්බන්ධව දෘෂ්ටියක් තියෙනවා. ඒක හොඳද කියන්නත් බෑ, ඒක නරකද කියන්නත් බෑ. මොකද ඒක ඇප්ලයි කරන්න තැනක් නෑ. ලෝකයට සාපේක්ෂව තමයි ඔය කියන්නේ. ලෝකයට ලෝකයට සාපේක්ෂව කියනවා හොඳයි කියලා. ඒකට හේතු මොකුත් නෙමෙයි පිටු නැත්තම් ලෝකෙ පැත්තට දුවනවා. ඔළුව ලෝකෙ පැත්තට හැරිලා තියෙන එක මේ පැත්තට හරවන්න ඕන නිසා. අරකට විරුද්ධ කරන්න ඕනි තාවකාලිකව. විරුද්ධ කරන්න ඕන නිසා හරවනවා මිස ඒකට එහෙම කියන්න බෑ. ලෝකේ අසාරයි කියලා කියනවා, නිවන සාරයි කියලා කියනවා ලෝකයට සාපේක්ෂව. නැත්තම් එහෙම කියන්න බෑ. එහෙනම් හොඳ හෝ නරක කියන දෘෂ්ටි ඇප්ලයි වෙන්නේ මොනවටද? ෆික්ස් ඒවට පිටින්. එහෙනම් හොඳ හෝ නරක කියන දෘෂ්ටි අපි අයින් කරන එකද දැන් කරන්න ඕන? ඒ කියන්නේ කේක් හොඳයි කේක් නරකයි, හා දූරියෙන් හොඳයි දූරියෙන් නරකයි, දැන් මොකද කරන්න? අපි නරකයි හොඳයි කරගන්න දෝනේ, හොඳයි නම් නරකයි කරගන්න දෝනේ. ඒක කතා කරලා වැඩක් නැහැ. මොකද මේකදී ඔය කියන දෘෂ්ටි සක්‍රිය වෙන්නේ මොකක් නිසාද? ෆික්ස් වුණොත් තමයි සක්‍රිය වෙන්නේ. නැත්තම් සක්‍රිය වෙන්නේ නැහැ. ඔබ පින්තුණි යම් කෙනෙක් ගැන ඔබට අදහසක් තියෙනවා නම් හොඳයි හෝ කියලා හෝ නරකයි හෝ කියලා ඔබ නරක කෙනාව හොඳ කරන්න දඟලන්න ඕනෙත් නැහැ. හොඳ කෙනාව නරක කරන්න දඟලන්න ඕනෙත් නැහැ. සමහර වෙලාවට පින්තුණි බලන්න මිනිස්සු ඇලෙන එක හොඳයි කියලා හිතුණාට පස්සේ නැතනම් ඇලෙන එකෙන් මිදෙන්න ඕන කියලා හිතුන පස්සේ මිනිස්සු බින්දුතුනේ සමහරලාට ඒ හොඳ දේ නරකයි කියලා හිතනවා. ඒ කියන්නේ යම් රූපයක ඇලෙනවා. ඒ නිසා නරකයි කියන දෘෂ්ටි ඒකට දාගන්න ඕන නිසා ඒක කුණු වෙනවා, ඒක නරක වෙනවා, ඒක ජරාව අරක මේක කියලා ඒකට දානවා. ඒ කියන්නේ දෘෂ්ටිය වෙනස් කරනවා ෆික්ස් එක හැමම තියලා. එතන මොකද වෙන්නේ? ඇලෙනවා වෙනුවට ගැටෙනවා. වෙන මොකද්ද වෙන්නේ? වෙන මොකුත් වෙන්නේ නැහැ. ප්‍රශ්න විසදෙනවද? නැහැ. ඔබ පින්තුලි දේවල් වලට හොඳ හෝ නරක හෝ කියලා දරංගෙන දෘෂ්ටි ඇති. කවුරු හරි කෙනෙක් හොඳයි හෝ කියලා හෝ කවුරු හරි කෙනෙක් නරකයි හෝ කියලා හෝ ලස්සනයි කියලා හෝ කැතයි කියලා හෝ ගුණවත් හෝ නොගුණවත් හෝ ආදි වශයෙන් අනන්ත ප්‍රමාණ දෘෂ්ටි පින්තුනේ ඇප්ලයි වෙලා තියෙන ෆික්ස් දේවල් වලට සත්‍යයින්ට. ඔය කියන දෘෂ්ටි ඔබ අයින් කරන්න ගියොත් එහෙනම් ඔබට මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. පිළිගන්න ඔබට පිස්සු හැදෙනවා. නැත්නම් ඔබ ඉතින් ඕක අයින් කරන්න ගිහලා ඔබේ ජීවිතය අවසන් වෙනවා. පුළුවන් ද අයින් කරන්න? බෑ. ඔබ දේවල් සම්බන්ධව දරන් ඉන්න දෘෂ්ටි අයින් කරන්න බෑ පිළිගන්න. එක දෘෂ්ටි අයින් කරන්න දෙ. මොකද්ද? එක දෘෂ්ටි අයින් කරන්න තියෙන්නේ මේ ලෝකේ ෆික්ස් දේවල් තියෙනවා කියලා දෘෂ්ටි අයින් කරන්න තියෙන්නේ. එච්චරයි. ඒක අයින් කරාට පස්සේ අනිත් එක දෘෂ්ටියක්කටත් ආයි එන්න බෑ. ඒක කියන්නේ මොකද? රහතන් වහන්සේ උපේක්ෂා තර උපේක්ෂාවෙන් ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ සියලුම උදාවීම් සම්බන්ධව තියෙන්නේ උපේක්ෂා තර උපේක්ෂා මට්ටම. ඒ කියන්නේ හොඳද? හොඳ කියලා අදහසක් තියෙන්නේ නෑ. නරකද? නෑ. ඒ නිසා තමයි උන්වහන්සේලා පින්වතුනි සීහනාද කරපු අවස්ථාව තියෙන්නේ. ස්වාමීනි මම මැරෙන්න කැමතිත් නැහැ. ස්වාමීනි මම මැරෙන්න අකමැතිත් නැහැ. කොහොමද ඒ කතාව? දැන් දීහල්ලක උත්තර. ස්වාමීනි මම මැරෙන්න කැමතිත් නැහැ. මම මැරෙන්න අකමැතිත් නැහැ. මම බලන්න කැමතිත් නැහැ. මම බලන්න අකමැතිත් නෑ. දැක්කද? මම සිංදු අහන්න කැමතිත් නෑ. සිංදු අහන්න අකමැතිත් නෑ. මම බණ අහන්න කැමතිත් නෑ. මම බණ අහන්න අකමැතිත් නෑ. ඒකයි වැඩේ. දැන් ඔබ නිකන් හිතලා බලන්න පිටුනේ. කොච්චරනම් කැමැතිකම් අකමැතිකම් දෘෂ්ටි ඔය හිතේ තියෙනවද කියලා. ඔය තියෙනේ ඔය තිබ්බට ප්‍රශ්නයක් නෑ පිටුනේ. ඕවා ඒ වෙලා වෙනකන් දෂ්ට කරන්නේ නෑ. එයාගේදර අහවල් මිනිහත් එක්ක ඔබ තරහයි නම් ඒකට අදාළ දෘෂ්ටි මැරිලා තියෙනවා පිටුනේ. ඕවා එකක්වත් ඇක්ටිව් වෙන්නේ නෑ. ඕක ක්‍රියාත්මක කොයිලට දන්නවද? අපි දැනට කියන්නේ මේ මිනිහා මතක් වුණාම කියලා. නෑ නෑ. මතක් වුණාම වෙන්නේ නෑ. මතක් වුණා නෙවෙයි වෙන්නේ. මතක් වෙලා කර වුණාම. මතක් වෙලා ෆික්ස් වුණාම. මතකෙට දොස් කියන්න එපා. මතකේ ප්‍රශ්නයක් නෑ. මතකේ ෆික්ස් වීමයි ප්‍රශ්නේ තියෙන්නේ. මතකේ පොදි ගහනවා, මිටි ගහනවා, වෙන් වෙනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? දෂ්ට කරනවා නම් දෂ්ට කරනවා, වැළඳ ගන්නවා නම් වැළඳ ගන්නවා. අන්න ඒ කොටස රාගදේශයට ඇහිති. බලන්න පිටුදේ රාගදේශයට කලින් කොච්චර ගැඹුරක් තියෙනවද කියලා. රාගදේශේ එන්නේ දෘෂ්ටි ඇප්ලයි වුණාට පස්සේ. දෘෂ්ටි ඇප්ලයි වෙන්න කලින් පිටුතුනේ ෆික්ස් වෙන්න ඕනේ. ෆික්ස් වෙන්නේ එතනින් එහා කාරණා ටික නිසා. ඒ නිසා ඔබ නිකන් උත්සාහ කරලා බලන්න. ඔබට ගොඩාක් පිටුතුනේ ක්‍රියාවන් ගැන ප්‍රශ්න ඇති වුණ තරම්. ඒ කියන්නේ අරක කරා මට ඒකයි කරන්න වෙනවා. මං ඒක කළා. අරේ අරම කළානේ මෙහෙම කරන්න නැතුව. එයා මෙහෙම කළානේ මෙහෙම කරන්න නැතුව. එයා අරේ ගිහිල්ලානේ මෙහෙ ගිහිල්ලානේ. ඔය ඔක්කොම පිඟුතුනේ සංකාර සම්බන්ධ වෙන්නේ. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන සංකාර සම්බන්ධව ෆික්ස් වීමත් එක්ක සක්‍රීය වෙන දෘෂ්ටි. ඒවත් එක්ක පිඟුතුනේ අපායක ජීවත් වෙන උදේ ඉඳලා හවස වෙනකම්. සංකාර වෙන්ගෙන නිසා පොඩි දෙයක්.